අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවන උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවන ආර්ය බුද්ධල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවි. අද අපි භාවනාවට තෝරගත්තේ ආනේඤ්ඤ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක් කී භාග්‍යතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සංගේ නියංගමක් වේද එහි වැඩවාසන සේක. එකල්ලි වනාහි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කතා කළ සේක. පින්වතුන් වහන්සේයි භික්ෂු භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්න. භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ වදාළා. මහණෙනි, කාමයෝ අනිත්‍ය තුච්ඡේ විනාශවන්නා වූ මෝස ධම්මය විනාශවන ස්වභාවය ඇත්තාහුයි. මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානයන් විසින් මගේ කියන ලබන්නා වූ මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම ගුණියෝ වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණියෝ වෙද්ද, මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාරයාට ඇටත්තේ. මේ මාරයාගේ ස්ථානිය වේ, මාරයා දමන කෑම වේ, මාරයාගේ කොටු ගාල් වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියන ලද සාරම්භයේද යන අකුසලිය පවතී. ඒ අකුසලිය මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතන පෙන්නනවා පාලි භාෂාවෙන් අනිච්චා භික්ඛවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේතං භික්ඛවේ බාල ලාපන. එතකොට මෙතන පෙන්නනවා මේ වචන කීපයක් අනිත්‍යයි. කාමයේ කියන එක අනිත්‍යයි. ඒ කියන්නේ කාමයේ කියන එක සකස් කරා වූ දෙයක් කියන එක තමන්ට පේනවා. අපි දන්නවා අර සංකප්පයකට රාගය වෙලයි තියෙන්නේ. එතකොට සංකප්පයන් සකස් කළා. එහෙමනම් අනිත්‍යයි කියන එක තියෙනවා. ඊළඟට පෙන්නනවා මේක තුච්චයි කියලා. තුච්ච දෙයක්. මේ වචනය ගත්තාම තමන්ට වදිනවා හරියටම. ඊළඟට පෙන්නනවා මුසා මෝස ධර්මය. අපි දන්නවනේ අමෝස ධර්මයක් හැට තියෙන නිර්වාණ. මයා කතමේත මායාවකින් කරන ලද්දක් වැනි බාල ලාපන බාලයාගේ වචනයකින් සිදුවක් වැනි. මතකද මම අර කියන කතාව විශ්වවිද්‍යාලයේ කතාවක් මම කියනවනේ බාලයා විසින් මේ කාමයන් ඇති කරන හැටි නේද. එතකොට ඒ වගේ නැති කාමයෝ අපිට ඒ බාලයා විසින් විවිධාකාරයෙන් ඇති කරනවා කියන එක තියෙනවා. මෙතන පෙන්නනවා මෙන්න මේ විදිහට තේරුම් ගත්තා වූ පුද්ගලයා කල්පනා කරනවා මේ ditta ධම්මික කාමසංඥා දැන් තියෙන ඒවයි සම්පරායක කියන්නේ පස්සේවා. ditta ධම්මික කාමසංඥා සම්පරායක කාමසංඥා. කාමසංඥාව කියලා කියන්නේ සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත කාමසංඥාව කියලා කියනවා. ඉතින් එතකොට පේන මහ විශාල ගැඹුරු අර්ථයක්. යම් වූ සංස්කාරයක් නිසා විඥානය පවතිනවද ඒක කාම සංඥාවටයි වැටෙන්නේ. පොඩි දෙයක් නෙමෙයි කියන එක පේනවා. මේ දෙකම පෙන්නන උභය මේත මාර දෙයියන්. මාරයාට යටත් වෙන. මාරස්ස විසයෝ. ඒ කියන්නේ මාරයාගේ ස්ථානීය වෙනවා. ඒක එයාගේ ඩොමේන් එක. මාරස්ස නිමාපෝ. එයා දාන කෑම බේට්ස් කියන එක. ඒ කියන්නේ අපි ඉන්නේ මාරයාගේ කුකුල් කොටුවේ. කුකුල් කොටුවෙන් එළියට පයින් නහදන්න මාරයා ගන්න කෑම ටිකක් දානවා කුකුලට. ඒකට කුකුල ආවහතුන්ට ගිහිල්ලා අර කාලා ඉන්න එළියට පයින් හදන්නේ. ආන්නේ වගේ තමයි මාරයා දමන කෑම. මාරස්ස ගෝචරෝ. ගෝචරෝ කියන්නේ රේන්ජ් එක. දැන් ඕගොල්ලන්ට ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරේ මනසෙන් මොකක් හරි එකක් ස්පර්ශ වෙලා ඕගොල්ලන්ට පේනවද යම්කිසි දුරක්? අන්නේ දුර මාරයා දකින්න. ඒ කියන්නේ මෙන්න මේ පුද්ගලයාට මෙන්න මේ යම්කිසි දෙයකට මෙයා කැමතියි කියන එක ආවද අන්න එළියට පයින් හදනකොට අරකට කැමති නේද? පොඩ්ඩක් මතක් කරලා දුන්නා නම් අරකින් වැටිලා ආපහු එනවා. ඒ රේන්ජ් එක එයාට ඇතුළත්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා ඒතේතේ පාපක අකුසලා මානසා අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි කියලා. අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන එක තමයි මේකෙන් ඇති වෙන්නේ කියලා දැනගන්න. එතකොට මෙහිලා ආර්ය ශ්‍රාවකතුමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta dhammika kāmayot, යම් සම්පරායක කාමයොත්, යම් ditta dhammika kāma saññā kenekut, යම් සම්පරායක කාම saññā kenekut ඇද්ද? තෙල කාම කාම සංඥාන දෙක මරුට තැන් වෙනවා, මරුට විෂය වෙනවා. මරුගේ නිවාපේ, මරුගේ ගෝචරය. මේ කාම ගුණ විසේ මානසික අවිද්‍යාව ව්‍යාපාද සාරම්භය යන තෙල රාම කක්ෂල ධර්මව පවත්නා. ඒ තුන් කෙලසුන් මේ ශාසනයේ හික්මෙන ආර ශ්‍රාවකයාට අන්තරාය පිණිස පවතී. අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා සාරම්භ කියනවා. ඉතින් මේ වෙලාවේදී කල්පනා කරනවා මම කාම ගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්තබුද්ධංගේ විරිය හතර ආදී වශයෙන් ඒව භාවිත කරලා අදිත්‍යාන කොට වාසය කරන්නේ නම් ිතායේක මම විපලෝ මහත්කතු සිතින් කාමගුණ ලෝකේ මැඩපවත්තා සිතින් බෝධිපාක්ෂික කර්ම අදිස්ථාන කොට වාසය කරන්නෝ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිතු අකුසල් වූ අවිද්‍යාවෝද ව්‍යාපාදියෝද සාරම්භයෝද වෙද්ද ඔවුන් නොවන්නාහෝ ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාමෝචර නොවූ අප්‍රමාණ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ අප්‍රමාණං සුභාවිතං අන්නේ ඒක තමයි පාලි භාෂාවෙන් පෙන්නන්නේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් හෝ ධානයට හේතු සමාධියම පවතී මනා පැහැදීම ඇති කල්ලි මේ භවෙම කම්පාන වන ධාන සමාධියට පැමිණ ප්‍රඥාවෙන් හරි මිදෙන ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ත්‍යාන සමාන වූක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවෙනි කෙලසුන්ගෙන් කම්පානෝ ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කිනු ලැබේ කියලා වෙනවා ඉතින් මෙතන මේ පෙන්වන්නේ කම්පාන වන ධාන සමාධිය කියවාම අර සුබ කියන විමුක්තිය මන්නේ තත්ත්වයට තමයි මෙයාගේ ඇවිල්ලා තියෙන්නේ එතකොට මේ මෙතෙන්දී උනේ මොකද්ද මෙයා තීරුම් ගත්තා අපි ඉන්නේ මාරයට කුකුල් කොටුවේ මම මේ කොටුවෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් තමයි එයාට තිබුණේ අන්නේ අදිෂ්ඨානය නිසා මෙයාට පුළුවන් වෙනවා මේ කුකුල් කොටුවේ එළියට පැන ගන්න මොකක්ද මම මේ අවිජ්ජා ව්‍යාපාද සාරාම තමයි ඇති වෙන්නේ මම ඉන්නේ කුකුල් කොටුවේ මම මේ සත්‍තිස් බෝධිපාක්ෂික අරමුණු දැහැම් අරමුණු මෙනෙහි කරලා මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානීය භාවිතා කිරීමෙන් එයා එළියට යනවා කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට මේක තීරුම් ගන්න අපි මේ ඩයග්‍රාම්ස් වලට යමු. අපි මුලින් මේ අකනිට බ්‍රහ්ම ලෝක රාතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මය ඔබට ලබා දුන්නට අපි මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඕගොල්ලෝ දන්නා වූ ධර්ම අලින්දකාණී සූත්‍රයේ අපි දන්නවා මේ කබලින්කාර ආහාරයේ මනවඩනා රූපයක් සුබයි සුඛයි අත්තා කියලා ගන්න. හේතු ප්‍රත්‍ය වශයෙන් බලනවා අපි ප්ලෑන් එකක් ගහනවා මේ පැත්තට. ඒ ප්ලෑන් එක ගහලා ඉවරලා ඊට පස්සේ තින් මුසාවාදය වගේ දේවල් එහෙම කරනවා. ඉතින් මේකෙදී අපි දන්නවා මේ පැත්තේ තිබෙනා වූ සංස්කාරයන් නිසා ඒ අවිද්‍යාශ්‍රයන්ගෙන් මේ පැත්තට කාමාශ්‍රව පැත්තට එනවා කියන්නේ. එතකොට එහෙම නම් ඔයගලන්ට පේනවා මුලින්ම මේ කාමය කියන එක අපි බැලුවොත් බුදුහාමුදුරුවෝ කිව්වේ අනිච්චා භික්කවේ කාමං. කාමය කියන එක නිත්‍ය දෙයක් නෙමෙයි. මෙතනදී අපිට පේනවා මේ කාමය කියන එක මේ විදිහට සකස් කරා. ප්ලෑන් එකක් ගැව්වා. මෙහාට ආවනම් අවිද්‍යා ආශ්‍රයෙන් කාමාශ්‍රය මේ පැත්තට ආවා. මේ පැත්තට ඇවිල්ලා තියෙන රාගය නිසා ආපහු අපි රූපය කරා ගමන් කරනවා කියන එක සිද්ධ වෙනවා. මොකද්ද කාමය කියලා කියන්නේ? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියනවා. සංකල්පයට තිබෙනා වූ මේ පැත්තේ තියෙන සංකල්පයට තිබෙනා වූ රාගය තමයි කාමය කියලා කියන්නේ. ඉතින් මෙතනින් අපිට පේනවා මේක සකස් කළාය කියන එක. ප්ලෑන් එකක් ගැහුවා මේ පැත්තට ආවා. එතකොට ඒකෙන් අපි ඉගෙන ගන්න මේ අනිච්චා භික්කවේ කාමා කියන අදහස අපිට වැටහෙනවා. මේක නිත්‍යභාවයක් නැtei කියන එක. අපි එහෙනම් 2B ඩයග්‍රෑම් එකට යමු. මේ 2B ඩයග්‍රෑම් එකේ පෙන්නනවා අර ස්ටෙප්ස් හතක් හැම රවුමකම තියෙනවා ස්ටෙප්ස් හතක්. එතකොට පළවෙනියෙන්ම ඕගලන්ට මතකයි අර පෝතලිය සූත්‍රයේ මස් කට්ට දාපු ගමන් බල්ල දූවගෙන ගියා ගත්තා. මොකක්වත් හිතුවේ. ඒ වගේ තමයි මිනිස්සේ දැක්ක ගමන් ෂා මෙයා හරි ලස්සනයි කියලා එකපාරටම සිතුවිල්ල තමන්ට එන්නේ. එතකොට මේ සුබයි කියන එක එකපාරට ඇති වෙනවා. අන්න ඒක තමයි මේ පළවෙනි රාමුවේදී වෙන්නා වූ දෙයක්. පළවෙනි රාමුවේදීම අපිට මේ සුබයි කියලා පෝතලී සූත්‍රය වගේ ඇති වෙනවා. මස් කට්ට බල්ලා ගත්තා වගේ. ඒ සුබයි කියන එක ආවම ඒ කියන්නේ රූපේ තියෙන්නේ මෙහි. රූපේ නිසා සුබයි කියන සංඥාව දැන් ඒක පෙන්වනවා මේ පරාමාසයේ ඉඳන් මේක ඇදෙනවා. මොකද බල්ලාත් දන්නේ නැත්තම් ওই විසිකරණ එක නිකන් ලී කෑල්ලක් විසිකරාට ඌ දුවන්නේ නැහනේ. අතන ඉඳන් එනකොට තමයි ඌ දන්නේ ආ මස් කට්ටක් තමයි එන්නේ කියලා නේද? අන්න ඒ වගේ මේ පරාමාසයේ ඇතුළෙම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ආවට පස්සේ අපිට පළවෙනි ස්ටෙප් එක තමයි ඒක එක කියලා අපි ලියාගත්තොත් ඒකෙන්ට. එහෙනම් ඊළඟට එන එක තමයි දෙක නිත්‍යයි කියන එක. බල්ලටත් ඒක ගැන හැඟීමක් තියෙන්නේ. බල්ලටත් ඒක නැවත නැවත ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනවා නම් අර කට්ට දැමම වෙන එකේ කරගෙන දුවගෙන ගියා නම් බල්ලට ඒකේ මොකක්වත් හිතා ගන්න බෑ. ඒ වගේ තමයි අර කට්ලට් උදාහරණි. කට්ලට් තියෙනවා. ඇහැට පේනවා. ආයෙත් බැලුවහම කට්ලට් තියෙනවා. ආන්න නිත්‍යයි කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට මේ දෙවෙනි රවුමේදී ඇති වෙන්නා වූ දෙයක් මෙතන මේ දෙකයි කිය දෙක නිත්‍යයි කියන ස්ටෙප් එක මේ තියෙනවා. ඉතින් මේ සුබේට නිත්‍යයි කියන එක එකතු කළාට පස්සේ දැන් මට කට්ලට් සුඛ වෙනවා. කට්ලට් වල සුඛ කතාවක් තිබුණේ නැහැ. නමුත් මම ඒ සුභේට නිත්‍යයි කියලා නැවත නැවත ස්පර්ශ කරන්න පුළහම එහෙනම් සුඛය. එතකොට අන්නේ රේඛාවේ ඕගලන්ට පේනවා මේ දික්කලහම මෙතන මේ සංඥාව එහෙනම් සංඥාව සුඛ බවට පත් වෙනවා. අන්න ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක. එතකොට ඒකේ තව දෙයක් මෙතන පේනවා. මෙතන ලකුණු කරලා තියෙනවා කාමරාග අනුසය කියන එක. ඒ කියන්නේ මෝහ අගතිය ඉඳන් සංස්කාර දක්වා තිබෙනා වූ එක. කාමරාග අනුසය කියලා ලකුණු කරලා තියෙනවා. මෙතන පේනවා ත්‍රිපීසියම. මේ කොළපාට රේඛාවක් තියෙනවා. ඒකයි මේ සුබයි කියන එක පරාමාසී ඉඳන් ඉන්නා වූ රේඛාව. නිත්‍යයි කියලා පල්ලෙහාට ආව කාමරාග අනුසය මෙතන මේකට කියනවා කාමරාග අනුසය ඒරියා එක කියලා. එතකොට දැන් අපි තුන්වෙනි ස්ටෙප් එකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි සුඛයි කියන එකට ආවා. සංඥාව සුඛයි. එතකොට සංඥාව සුඛ වෙනකොට වේදනාවත් සුඛ වෙනවා කියන එක තමන්ට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි තුන. හතර කියලා කියන්නේ මේ සුඛ වේදනාව පරාමාංශයට ඇදෙනවා. ඇදුනට පස්සේ අන්න හතරවෙනි කාරණේ කියනවා ස්ටෙප් එක. ඒ පරාමාංශ ගත වීම සුඛ වේදනාව පරාමාංශ ගත වීම හතර. මේ සුඛ වේදනාව පරාමාංශ ගත වුණාට පස්සේ ඉතින් තමන්ට එනවා අර අත්තා කියන සංකල්පේ. මම ඉන්නවා. මේ මම ඉන්නේ අර සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා වගේ. දැන් වතුර පාර නැත්තම් ඒ මනුස්සයාට ඒක හැංගීමක් නැහැනේ. මේ ගොඩ ඉන්නකොට සුඛේ දැන් සුඛයත් එක්ක යා ගත කළා. ඒකත් එක්කම යාට මේ මම ඉන්නේ කියලා හැංගීමක් ඇති වෙනවා. එහෙනම් මෙතනින් පල්ලෙහාට එනවා පස්වෙනි එක self අත්තා කියලා පල්ලෙහාට arrow එකක් තියෙනවා. පරාමාසයෙන් දැන් බය ආගති දෙක ඇඳලා නැහැ. එතකොට ඒකේ තියෙනවා අත්තා කියලා. ඊළඟට දැන් අත්තා කියන එක ආවට පස්සේ දැන් කෙනෙක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද මං අත්තා වුනේ? අර සුඛ වේදනාව අඹ ගෙඩිය කාලා රසයක් වෙලා ඒකෙන් ඇති වුණු සුඛය ඒක නිසා මේ මං ඉන්නවා මං පවතිනවා වගේ අත්තා කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අත්තා ඇති වුණාම ඉතින් අත්තානු දික්තියක් තියෙනවානේ. එතකොට අන්න ඒ දික්ටි පාර මේක තමයි මේ දික්ටි අනුසය ආන්න එකට කියනවා 6යි 6 කියලා. ඒ කියන්නේ 6 වෙනි කාරණේ ස්ටෙප් එක. එතකොට 5 අත්තා 6 ඒ දික්ටි අනුසය. ඉතින් මේක මේ රේඛාව දික්කොලොතින් මොකද වෙන්නේ? යන්නේ කබලින්කාර ආහාරයට. ඉතින් කබලින්කාර ආහාරයට නිකන් මේ වෙලාවෙ නිකන් නෙමෙයි. මෙයා හොඳට අරක නිශ්චය කරනවා. අර සුඛයි කියන කතාව එහෙම නිශ්චය බවට අර සංඥාවෙන් ආපු එක දිට්ටි අනුසයත් එක්ක ඒක නිශ්චයටම මේ පිහිටවනවා ඒ කබලින්කාර ආහාරයත් එක්ක. ඒක උනාට පස්සේ ඕගලන්ට එනවා පල්ලෙහැන් දන්නව නන්දිය. අන්නේ නන්දිය කියන එක හත්වෙනි ස්ටෙප් එක වෙනවා. එතකොට ස්ටෙප් 7යි. එතකොට පොතලී සූත්‍රයේ තියෙන්නේ ඔය රවුමේ රවුමෙට පළවෙනි රවුමේ සුභයි දෙවෙනි රවුමේ අදත්තාදානේ නිත්‍යයි මුසාවාදී කියලා කිව්වේ අරන සුඛයි. ඒ රවුම් වලින් ප්‍රතිඵලයේ හැටියට තමයි ඒක පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මෙතන අපි ඉගෙන ගත්තා මේ තිබෙන්නා වූ ස්ටෙප්ස් ටික. ඉතින් මෙහෙම සංස්කාරයන් කළා. ඉතින් අපි විඥාණය පවත්තන්න අපි කැමති වෙනවා. එතකොට අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්ලා දෙනවා අර අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරාංශය. ඉතින් අභිජ්ජා ව්‍යාපාද කියන දෙක තියෙන තැන ඕගොල්ලෝ කොහොමද දන්නේ? මේකේ අභිජ්ජා ව්‍යාපාද විශේෂයෙන් ලකුණු කරලා තියෙන මේ සාරාංශය කියන එක. මේක අර තයෝ ධම්ම සූත්‍රයේ අර දොරබොල්ල තියෙන ඩයග්‍රෑම් එක. ඒක සාරාංශය වෙන්නේ මෙන්න මෙතනට. අර මෝහේ ඉඳන් අවිද්‍ය ආශ්‍රය තියෙන දෙන විචිකිච්ඡාව යන පාර. ඒක කැපෙනවා අපේ අර කෝසජ්ජේ ඉඳන් දුස්සීල භාවයක් කියලා එකක් තියෙනවා. අන්න එතෙන්දී කැපෙන දැන තමයි එතන සාරම්භයේ හැටියට තියෙන්නේ. ඉතින් මේකෙන් අපි ඉගෙන ගන්නවා මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භය. ඒ විතරක් නෙමෙයි, අපි තව දෙයක් ඉගෙන ගන්නවා. අහංකාරයයි මමංකාරයයි, අහිංකාර මමංකාර කියලා කියනවා. ආන්න ඒ දෙකත් අපි ලකුණු කරනවා ඒ තීන තැන කියන්නේ. ඕගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් අවිද්‍යා ආශ්‍රයයට 1.3 මෝහය කියන තැනට රේඛාවක් තියෙනවා. ඒ වගේම මේ දොරපොල්ල තියෙනවා. ඒ දොරබොල්ලයි මේකයි කැපෙන තැන. ආන්න එතෙන්ට තමයි එන්නේ මමංකාරය කියන එක. මමංකාරය කියලා කියනවා. එතන මමංකාරය වැටෙන ඉතින්. ඊළඟට ආපහු ඔයගලන්ට තේරෙනවා අර රෝද් පුටුව. පංච නීවරණයන්ගේ පුටුව. පුටුවේ ඇඳ අපි දික් කරගෙන ආවොතින් ආපහු ඔයගලන්ට පේනවා මේ තීන විද්දින්දන් අර මහා මෝහයට යන්නා වූ මෝහ සල්ලෙහෙම තියෙන්නේ. මෝහය මේ මොහෙන් අගති ගමන. අන්නේ මොහ අගති ගමනට යන්නා වූ ඒ රේඛාව තියෙන. අන්නේ රේඛාව කැපෙන තැනට තමයි අර අහං කියන එක වැටෙන්නේ. එතකොට උඩ මමං මෙතන ඇතුලේ අහං කියන එක තියෙනවා පහළින්. ඉතින් මේ දෙන්න එක්කව වෙලා ඉන්න තැනකුත් තියෙනවා. ඒක තමයි මෙන්න මේ කුක්කුච්චිය ඇතුලේ පොයින්ට් එකක් පේනවා. ඒක හැදිලා තියෙන්නේ කොහොමද? මේ සඤ්ඤාව ඉඳන් ඕගොල්ලෝ ඇඳුත් රේඛාවක් පලාසයට, ඊළඟට ආපහු තව රේඛාවක් ඇඳුත් තීන විද්දියේ ඉඳන් සම්ප්‍රප්පලාපයට, අන්නේ රේඛා දෙක කැපෙන තැන අන් තමන්ට එනවා අහංකාරය මමංකාරය දෙන්න එකට එකතු වෙලා ඉන්නා වූ තැන, අහං සහ මමං ඉන්න තැන. ඉතින් මේක මේ හොඳ ලස්සන ධර්මයක් මෙතන තියෙන්නේ. මෙතන මේ තීන විද්දියේ කියන එක තියෙනවා. විතර සම්ප්‍රප්පලාපයේ කියන ලයින් එක තියෙනවා. බලන්න පලාසයේ මගෙන් අපි දන්නවා නිතරම වෙන් කරන්නයි හදන්නේ. අන්න පලාසෙට වෙන් කරගන්න බැරි තත්යකටපත් වෙලා තියෙනවා. කොහොමද ඒක වෙලා තියෙන්නේ? දැන් බලන්න මෙතන තීන විද්දේ නොවු අවස්ථාවක් අපිට තියෙනවා. වට අටක් කරකෙව්වහම තීන විද්දේ. ඉතින් ওই වට අට ගැහුවේ මහා කප්ප කොච්චර ගානකට ඉස්සෙල්ලා? කාල්ප ලක්ෂ 100,000 ගණන් ඉස්සේ කරකෝලා දැන් ඉතින් මහා මොහොත හැදිලා ඒකේ මේ පොඩි පොඩි රැලි විතරයි තියෙන්නේ. එතකොට එහෙමනම් රහතන් වහන්සේ අහනවා තීන මෙද්ද නොවුව අවස්ථාවක් ඇද්ද? හැම සංඥාවක්ම රෝගීනේ, ඕනම සංඥාවක් රෝගී. ඉතින් එහෙනම් ඒ ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට එහෙනම් අපිට එනවා ওই තීන මිද්ද පැත්තේ ඉඳන් ඕගොල්ලෝ මෙන්න මේ පොයින්ට් එකට එනකොට එනවා ලෙඩ වෙලා. තීන මිද්දේ කියන්නේ ලෙඩ වෙලා මම කියලා අදහසකට තමන් එන්නේ. ඊළඟට මෙතන ඉඳන් අනිත් පැත්තට බලන්න. මේ සම්ප්‍රප්පලාපයේ තියෙනවා නිත්‍ය ස්වභාවයක් කියන එක. ඒක අර සම්මා වාචා ඩයග්‍රෑම් එකත් එක්ක එහෙම ටිකක් බැලුවාම කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒ මෝහය කියන පාරේ තියෙන නිත්‍ය පාරනේ සම්ප්‍රප්පලාපය කරගෙන ඉන්නවා කිව්වත් ඉතින් ඒක නිත්‍ය භාවය කියන එක තියෙනවා. එතකොට දැන් මෙතෙන්ට මම කියන එකට ආවානේ. දැන් එයා කියනෝ මම ලෙඩ වෙලා කියන අර්ථයක් එයා ගෙනියන්නේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ හැමදාම හොඳට ඉන්න මනුස්සයෙක්. දැන් අද මොකද අද වැට ගියේ නැද්ද කියලා හව නෑ. අද මම ලෙඩ වෙලා. හැබැයි මම හැමදාම ලෙඩයි. එතකොට නමුත් මගේ අදහස මම නිත්‍යයි, මම ලෙඩ වෙන්නේ නෑ. මම මේ හම්බෙන් අද ලෙඩ වෙලා. එතකොට මෙතනින් කියනෝ වම් අත පැති ඉඳන් එනකොට ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඔන්න ඔය අර්ථයයි එයාගේ භාවිතා කරන්නේ. නිත්‍ය භාවයක් අඩංගුයි කියන්නේ මුසාව පවත්තන්න තමයි සම්ප්‍රප්පලාපෙන් උත්සාහ කරන්නේ. ඉතින් දැන් මෙන්න මේ தත්ත්වෙ මේ පොයින්ට් එකට ආවහින් පස්සේ මේ පලාසයට මුකුත් කරන්න පුළුවන්ද? ඇයි එකකින් කියනවා ලෙඩ වෙලා මම, අනිත් එකේ කියනවා මම ලෙඩ වෙලා කියලා. දෙකම එකයි, වෙනසක් ඇත්තේ නැහැ. එතකොට ඒක නිසා එයාට වෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. නිතරම බලන්නේ අර සංඥාව රෝගී නිසා වෙන් කරනවා. කුසලිය දක්වා යන්නට යා උත්සාහ කිරීමක් කරනවා. අර යාළුවගේ යාළුව වෙන් කරන්නේ ඉතින් යාට හොදක් වෙනවා කියලානේ. නමුත් ඒක පලාසෙට කරගන්න දෙයක් නැහැ. දෙකම එක තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට අන්නේ එකෙන්දී අපි තීරුම් ගන්නවා. එහෙනම් මේ අහණුයි මවුණු එකතු එකතු වෙලා ඉන්න තැන මොකටද අපි ඒක බලන්නේ? අපි මේක භාවිතා කරන ওই අන්තිමට අහණුයි මවුණු එකතු වෙලා ඉන්න අවස්ථාවේදී වෙන්නා වූ දෙයක් අපි මේක ඉගෙන ගන්නවා. එතකොට මේකෙ පෙන්නන්නේ දැන් අපි ඉන්නේ මාරයාගේ කුකුල් කොටුව. මේ කුකුල් කොටුවනේ මේක යට තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ තමයි අපි ඉන්නේ. මේ ඩයග්‍රෑම් එකම මාරයාගේ කුකුල් කොටුවයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේකෙන් මම එළියට පැන ගන්නවා කියලා යාගේ අදහසක් ඇති වුණා. මම කොහොම හරි මේකෙන් මම මේකේ කෑම කකා ඉන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා පැන ගන්නවා කියලා. ආන්න එකෙන් යාට ඒ සුභ කියන විමුක්තිය කියන එකට තත්පත්තට පත් වෙනවා කියන එක. එතකොට ඊළඟට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. සූත්‍ර දේශනාවෙ පෙන්නනවා යළිදු මහණෙනි ආර ශ්‍රාවකතුමේ මෙසේ ප්‍රත්‍යාවේශ කෙරේ. යම් දිත්ත ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද? යම් දිත්ත ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතය සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියා. මෙසේ පිළිපන් එම පිළිවෙත බහුලකට වෙසෙන ඔහුගේ සිත අරියත්ව කාරණේම පහදි. සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදසින්නෝනි රාහත් භවව පසක් කෙරේ. ආනේඤ්ඤ සමාපත්තියට හෝ සමවද මරණින් මත් මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් ඒ මහණුන්ගේ උපදිනට නිසි විපාක විඥානීය වෙනම් ඒ කුසල ආනේඤ්ඤ ස්වභාවයට පැමිණියේවි. මේ දෙවෙන්නේ ආනේඤ්ඤ සප්පාය ප්‍රතිපදාව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ රූපේ නොඉන්නවා නම් කාමයේ කාම සංඥාවක් නැති කියලා. කාම සංඥා ඇති වෙන්නේ මොකෙන්ද? ඒ රූපේ නිසා. ඉතින් අර 2B ඩයග්‍රෑම් එකේ එක පේනවා නේද? මෙතෙන්ට ආවට පස්සේ පේනවා දැන් කාම සංඥාකුවේ මේ සංස්කාරයන් නිසා විඥානයේ පැවතීමට ඇති කැමැත්ත තියෙනකොට කාමය. එතකොට කාමය කියන එක දැන් සංකප්පයන්ට රාගය වෙලා කාමයේ වුණා කියන එක. එතකොට ඊළඟට මෙයාට පේනවා මෙන්න මේ දිට්ටි අනුසයකින් රේඛාවට ආවම ඇඟිල්ල දික් කරාම පේන්නේ රූපය. මෙයාට පේනවා මේ ඔක්කොම ප්‍රශ්න මේ පැත්තේ යමක් ඇති වෙලා තියෙනවාද මෙන්න මෙයා හින්දා තමයි මේක ඇති වෙන්නේ කියලා එයාට පේනවා. එතකොට ඒකේ භාවනාවත් ඉතින් අපි දන්නව අර දදතු පුඤ්ඤම් භවටිති ගාතාවේ බැලුවේ ධාතු මනිසකාරය කළා නේද? මේ ඔක්කොම ධාතු රූප වශයෙන් බැලුවා. බලලා මෙහෙම වෙනවා නම් මේ කතාව නැහැයි කියලා ගත්තාම ඒ එල්ලෙන්නේ නැතු ඉතින් ආකාශ සංඥායතන වෙනි ධානයන්ට ගිහිල්ලා ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේට වෙන්නනෝ සූත්‍ර දේශනාවේ යලිදු මහණෙනි ආර ශ්‍රාවකතුමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිත්ත ධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇද්ද? යම් දිත්ත ධම්මික කාම සංඥාවකොත් යම් සම්පරායික කාම සංඥාවකොත් ඇද්ද? යම් දිත්ත ධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද? යම් දිත්ත ධම්මික රූප සංඥාවකොත් සම්පරායික රූප සංඥාවකොත් ඇද්ද? මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය තණ්හා දිට්ඨි වශයෙන් අභිනන්දනා කරන්න නොනිසි වේ. අභිමානීන් කියන්න නොනිසි වේ. බැසගෙන සිටින්න නොනිසි වේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාණීන් එම පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරියත්ව කාරණී පහදී. සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසින්න ඕනින් රහත් බව හෝ පසක් කෙරේ. එහෙම නැත්නම් ආනීංජ විඥානං ඡායතන සංඛ්‍යාත ආනීංජට සමවදී. කාමින් මරණින් මත්තේ මේ කාරණී විද්‍යාමාන වෙනවා. යම් කාරණකින් මේ මහණුන්ගේ උපතට නිසි විපාක විඥානය වේ නම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණි. මහණනි මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාවයි. එතකොට අපිට පළවෙනියට සුභ කියන එක තාම ඊළඟට ආකාස සංඥායතන දැන් විඥානං ඡායතන දක්වා තේමාව පෙන්වනවා. ඉතින් මේකදී පෙන්වන්නේ කාරණා හතරක් වෙනවා. කාමයයි කාම සංඥාවයි රූපයයි රූප සංඥාව. ඒක බලනවා දිට්ඨ ධම්මයි සම්පරායකයි දැන් තියෙන එකයි පස්සේ තියෙන එක. ඒකට කාරණා 8ක් හැට මෙයාට බලපෑවි. වෙනිලා මෙයා කල්පනා කරනවා මේක ඔක්කොම මේ සෑම සංඥාවක්ම ඔක්කොම අනිත්‍යයි. යම් කිසි දෙයක් අනිත්‍ය නම් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියලා යා ගන්නවා. ඉතින් අන්න එහෙම ගත්තායින් පස්සේ ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අර ඒ විඥානං ඡායතනෙදි ධානයෙන්ද ගමන් කරන්න. ඉතින් මේක අර මේ ඒරියා 1 එකනේ මෙතන තියෙන්නේ. ඉතින් මේ ඒරියා 1 එක ගැන එයාට අවබෝධයක් තියෙනවා. ඒ ඇති වෙලා තමයි මේකෙන් මේ වේදනාව ගැන ඇති වෙනව හැඟීම් තියෙන්නේ. එහෙම නැත්නම් අර ගැඹුරට ධර්මයේ බලපු කෙනෙකුට එයාට කල්පනා වෙනවා මෙතන පැඩල් එකනේ. මේ පැත්තේ පැඩල් එකයි මෙතන පැඩල් එකයි. දැන් පින්දු ඉස්සෙල්ලා කිව්වේ මේ සංස්කාරයන් නිසා පදිනවා කියන කතාවක් නේ. දැන් එයාට කියනවා මේ කෙරෝල්ලයි මේ කෙරෝල්ලයි දෙකම එයා බලනවා. එතකොට මෙතෙන්දි ඉතින් භාවනාවේදී කෙනෙකුට පේනවා සමාධි භාවනා සූත්‍රය. නාබිනන්දති නාබිවදති නාජෝ සායිතිත්තති. මෙහෙම කරනවා නම් වෙන්නේ නැtei කියලා යා එයා පුළුවන්කමක් තියෙනවා. يعني යා රූපේවත් ඊළඟට ගත්තහම ඒ රූපයෙන් තොර වෙලා ඇති වුණා වූ වේදනාවක් වෙනවද? ඒ කියන්නේ ආකාස සංඥායතන වේදනාවක් වෙනවද? ඒකවත් එයා අභිනන්දනා කරන්නේ නැහැ. එතකොට ඊළඟ කාරණේට එනවා. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත් එද්ද? පරලෝ යම් කාමයොත් එද්ද? මෙලෝ යම් කාම සංඥාවොත් එද්ද? පරලෝ යම් කාම සංඥාවොත් එද්ද? මෙලෝ යම් රූපයොත් එද්ද? පරලෝ යම් රූපයොත් එද්ද? මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද? පරලෝ යම් රූප සංඥාවොත් එද්ද? යම් කම්පාන වන ධාන සංඥාවොත් එද්ද? යම් තැනක ඒ සියලු සංඥාව විතර නොවේ නිරුද්ධ වෙද්ද? යම් මේ ආකින්චනායතන සමාධියක් වේද? ඒ ශාන්තයේ එන ඒ ප්‍රණීත ඒතං සන්තං ඒතං ප්‍රණීතං ආකින්චනායතන මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චනායතන සමාධි හේතුයි සිත පහදී පැහැදීමේ ඇති කල්ලි මේ භවයෙන් ආකින්චනායතන සමාධියට හෝ පැමිණ එසේ එහෙම නැත්නම් ප්‍රඥාවෙන් හෝ මිදේ. ශාරීරියාගේ මිදීමින් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගැන දෙන්නා වූ විපාක විඥානයි. ආකින්චනායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහණනි මේ පළවෙනි ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයා ඒ සංඥාව ලාභයක් කියලා එයා පවසන්නේ. මේක බලන්න නම් අපි බලන්න ඕනේ අර අපි බැලුවනේ තුන්වෙනියට ඩයග්‍රෑම් එක. මෙන්න මේ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පේනවා මෙතන සාරාම්භය කියන එක තියෙනවා. කම්පිටිෂන් එක නේද? ඉතින් අපි හිතමු මොක මොහොතකට අපිට අභිජ්ජාව නැහැ. ව්‍යාපාදේ නැති කියලා. මේ දෙක නැති වුණත් මෙතන මේ සාරාම්භය තියෙනවා නම් මෙතනින් හැදෙනවා. මේකේ ධාරාවක් ගලන්න සුදුසු වෙන්න මේකේ ස්පිනින් කියන එකක් ඒකේ ඇති වෙනවා කැරකෙනවා. ඉතින් මෙතන යම් කිසි කැරකීමක් වුණා නම් මෝහසල්ලෙන් අල්ල මේ පැත්තේ කැරකීමක් කියන එක තියෙනවා. එතකොට ඒක නිසා අපි සංස්කාරයන් සකස් කරනවා කියන එක සිද්ධ වෙනවා. අවිජ්ජා ව්‍යාපාද ගත්ත අයින් කළා වුණා මෙතන මේක තියෙනවා කියන එක තමයි පේන සාරාම්භය නිසා. එතකොට ඕක නිසා අපිට උද්දච්චයක් කියන එක ඇති වෙනවා. කම්පිටිෂන් කියන එක. ඒ කියන්නේ විඥාන ධාරාව ගලනවා නම් ඉතින් අපි දන්නවා උද්දච්චය කියන එක අපිට ඇති වෙනවා කියලා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේකයි. දැන් මෙතන පෙන්නනවා මේ ඔක්කොම සංඥාවන් ගත්තා. රූප සංඥා, පරලෝ වේවා, ධාන සංඥා. මේ සංඥාවන් සියල්ලම නිරුද්ධ වෙනවා නම් හොඳයි කියලා මෙයාට හිතේ. මොකද මේක දිනන්න බෑ. එයාට පේනවා මේ කම්පිටිෂන් එක දිනන්න බැරි ගේම් එක. මම කිව්වොත් එහෙම මේ කෑම හරි රහයි කියලා තව එක්කෙනෙක් කර එක දෙලා කාලා බලන්නකො මේක. ඔය වගේද මේක කියන්නේ. එතකොට එහෙනම් ඔන්න තමන් ආපහු පරාදයි. ආපහු කෙනෙක් ඕක කෑමත් එක්ක මොකක්වත් රූපයත් එක්ක නෑ බෑයි කියලා ඒක අල්ල විසිකල්ල හරි කමක් නෑ. තමන් ධානයකට ගියා කියන්නේ පළවෙනි ධානයට ගිහිල්ලා මෙයා වුණේ ඉන්නේ. ඉන්නකොට තව එක්කෙනෙක් ඉඳන් කියන්නේ බොහොම උදම් ගන්නකොට මම මේ ප්‍රීතියත් ඇතුළේ නනේ ඕක මොකද්ද? මම මේ විතක්ක ਵਿਚාර මොකක්වත් කරන්නේ නැතුවනි මම උතනින් දැන් දෙවෙනි ධ්‍යාන පරලාභිය අහම පළවෙනි පරලාභිය ආපහු පරාදයි. දෙවෙනි එක්කෙනා හම් උදාන නාගෙන ඉන්නකොට තුන්වෙනි ධ්‍යානයේ තියෙන සූපිය තියෙන එක්කෙනා කියනවා ඕවාගේ නෙමෙයි මම ඇස් දෙක වහගෙන මෙන්න මේ විදිහට සූපියෙන් මම ඕන වෙලාවක ඉන්නවා. ඔයාගේ කියන කතාව මොකද්ද කියන්නේ? එතකොට ආපහු පරාදයි. ඉතින් හතරවෙනි ධ්‍යානලාභිය අහම ආපහු පරාද වෙනවා තුන්වෙනි එක්කෙනා. ඕම විදිහට ගිහිල්ලා එක්කෙනෙක් කියනවා මම මේ හත්වෙනි ධ්‍යානෙට ගිහිල්ලා බොහොම හොඳට මෙහෙම ඉන්න ඔළුව හරි විශාලයි. නිය සංඥා නාසඤ්ඤායතලා බියහන ඔයා මේ සංඥාවල්ලගෙන නේද ඔය ඉන්නේ මං ඒවත් අල්ලලා දාලා ඔයාගේ එක කැඩෙනවා මගේ එක කැඩෙන්නේ නැහැ කියලා එයා ගත්තා මහා බෝධිය. එතකොට දැන් මේ විදිහට ගත්තාම අපිට පේනවා මේ එකකින්වත් දිනන්න පුළුවන් කමක් තමන් ඇත්තේ නැහැ කියන අර්ථය තියෙනවා නේද? එතකොට මෙතන මෙයා ඇවිල්ලා තියෙන මේ හත්වෙනි ධානය දක්වා තමයි ওই කතාවේ එයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයාට පේනවා වේදනාවත් එක්ක තමයි දක්වා තමයි එයා කතා කරන්නේ. එයා කියනවා මේ රූපය අල්ලගෙන ඉන්නවා රූප සංඥා ඒව හරියන්නේ නැහැ. වේදනාවත් එක්ක ගත්තාම දැන් 6 වෙනි ධානය දක්වානේ ඇවිල්ලා හිටියේ විඥානංචායතන වේදනාව විදිමි. එයා කියනවා මේ ඔය වේදනාව කියන එක මට මේ කම්පිටිෂන් එකේ දිනන්න බෑ. මම මේ රිෆයිනර් වල ඇවිල්ලා අන්තිමට කිසිම වේදනාවකින් මට මේ කරන්න බෑයි කියලා. ඒකට එහෙමනම් එයාට හිතෙනවා එහෙමනම් මේ වේදනාව කම්පිටිෂන් එක නැති වෙලා යනවා නම් හොඳයි. වේදනාව ගැන හැඟීමක්වත් නැති වෙලා යනවා නම් හොඳයි. ඒක තමයි මේ ඒතං සන්තං ඒතං පනිතං ආකින්චං ආයතනං කියලා එයා හත්වෙනි ධානයට යනවා. ඉතින් ඕක අර තවත් දිගට බැලුවහම තමයි අර මම මුලින්ම කිව්වේ කිසිම එකකින් ඉන්න බෑ. නිව සංඥා නා සංඥායතට ගියා වුණා ඉන්න බෑ. මහා කප්ප 84,000 වැඩිම ඉන්නේ එතනින් පස්සේ කැඩලා වැටෙනවා කියන එක තියෙනවා. ඉතින් ඕක තමයි ඔය ඕක හරියට තේරුම් ගත්ත මනුස්සයා ඒ අදෝසය කියන එකට එන. මොකද්ද අදෝසය කියලා කියන්නේ? අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අදෝසය. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය මුලාව. ඒක පහ කිරීම තමයි අදෝසය. මොකද ආකින් ජනායතනයේ තාවයි කියලත් එතනින් උතිවරයක් නැහැ. මොකද ඒ සංඥා නා සංඥායතන ලාභියගේ කතාවකුත් තියෙනවා. ඉතින් මෙතන දැන් ඔය හත්වෙනි ධානය දක්වා ආපු කතාව බැලුවොත් අපිට පේනවා වේදනාව කියන කම්පිටිෂන් එක දිනන්න බෑයි කියන තත්ත්වයට එයා ඇවිල්ලා තමයි ආකින්චන් ආයතන කියන එකට ආවේ. එතකොට මේ අවස්ථාවේදී අපි මේ ධර්මයේ තව ටිකක් අපි ගැඹුරට බලනවා. ඒ ගැඹුරට බලන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 4 වෙනි ස්ලයිඩ් එකට. ඒ 4 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා භවංච භෝගංච ඕකාරස්ස අහංකාර ඕකාර අහංකාරස්ස පදට්ටානං කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ භවය කියලා කිව්වම එක්සිස්ටන්ස් නේද? භවය ඒක අපි වේදනාවත් එක්ක සම්බන්ධයි. එතන වේදනාව තියෙන තැන ඒක ලකුණු කරලා තියෙනවා. භෝගය කියලා කිව්වහම ඉතින් කබලින්කාර ආහාර ඒවා භෝග වෙනවා. ඕකාරය කියලා කියන්නේ මේවායින් අයින් කළ ධම්මයි කියන්නකෝ. මේ රූප කතාවල් එහෙම එපා කියලා අයින් කළ දැම්මහම අපි යනවා ආකාසඤ්ඤායතනි වාගේ තැන්වලට. එතකොට අන්නේ ඒ තුනම භවයයි භෝගයයි වෝකාරයයි. අන්නේ ඒ තුනම පදට්ටාණියන පදට්ටාණී කියලා කියන්නේ ආසන්න කාරණිය ෆූටින් කියන එක. අහංකාරය කියන එකට ඇති වෙන්න පදට්ටාණිය වෙනවා. ඉතින් ඕක අපිට පේනවා ඔය ඉනීකිලිටි එක උඩ තමයි ওই කතාව ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ ඕගොල්ලන්ගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනකොට අල්ලපු ගෙදර බෙන්ස් කාර් එකක් නැත්තම් ඕගොල්ලන්ට අහංකාරයක් තියෙනවා. හැබැයි මුළු ලේන් එකේ ඔක්කොටම තියෙන එක ಜಾති බෙන්ස් එකක් නම් මොකද්ද ඕකේ දෙයක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක අපිට පේන්නේ ඉතින් ප්‍රොපර්ටි එක අනුව ප්‍රොපර්ටි එකේ මේ භෝගයන් කියන එක. ඉතින් ඒ වගේම තමයි භවය නිසාත් අපේ අහංකාරයක් තියෙනවා. භවයන්ගේ වෙනස්කම නිසා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගමු අවුරුදු 16ක ගෑනු ළමයෙක්. ඒ ළමයා ලස්සන නම් එයා අහංකාර වෙනවා. ඉතින් ඕකත් හරියට බල්ලා බැඳගත්තා වගේ කතාවක් තමයි උතන ඉන්නේ. කොහොමද මං ලස්සන උනේ? දැන් එයා කණ්ණාඩි ළඟට ගිහිල්ලා හැම බලලා ඒ කියන්නේ අනිත් අය බලනවා රොමියෝ කියලා දැනගෙන ඔක්කොම වෙලා කොහොමද මං ලස්සන උනේ? මං අතීතේ හොඳට දන් දීලා කුසල කර්මයන් කරලා ආදි වශයෙන් මොන හරි යාගේ හැඟීම් තියෙනවා නේද? එහෙනම් දැන් මොකද අපි ආපහු කරන්න තියෙන්නේ? ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා. අහංකාරයෙන් අත්ත කියන එක ඇති වෙලා ආපහු යන්නේ ධර්මයට. ධර්මයේ කියවම සංඥා චේතන. එහෙනම් ආපහු යා දන් දෙන්නයි කුසල කරන්නයි යනවා. පේනවද? එතකොට ආපහු සංඥාව අල්ල ගන්නවා. සංඥාවෙන් ඒක කරනවා කියන එක. එතනත් පොඩි ෂෝට් ලූප් එකක් තියෙනවා. එතකොට දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් පෙන්නවා. ඒක පල්ලෙහැයි මේ ලියලා තියෙනවා පිටකෝපදේශයේ සිංහල පොතේ පිටු 132 ඉංග්‍රීසි පොතේ නම් 136. ඒක පෙන්නවා පුරුෂ ඉන්ද්‍රියන්ත ස්ත්‍රී ඉන්ද්‍රියන්ත මේ තණ්හා පදට්ටානා කියලා. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා කියලා තියෙනවා. අපි මේ වැඩි හිතුවේ නැහනේ. ඒක කියවනකොට නම් මට නම් වැටුණා. මේක බලන්න අපි මේ කවදාවත් හිතුව නැති දේවල් කියලා. ඒකේ පෙන්නනවා පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ගැහණිය නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. එතකොට මේ විදිහට මේ පුද්ගලයා අභ්‍යන්තරයේ ඇලෙනවා. මෙසේ අහංකාර මේ අහංකාරයයි කියලා කියනවා. මෙසේ රාග සහිත වූ බාහිර වූ දේ සොයයි මේ මමංකාරයයි කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ පුරුෂයෙක් පුරුෂයෙක් දෙස බලන්නේ මම පුරුෂයා කියලා හැඟීමක් ඇතුව. පුරුෂයෙක් කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා හැඟීමක් ඇතුව. එතකොට වෙනසක් තේරෙනවනේ. ඉනීක්විලිටි එකක් තියෙනවා නේද? අර පුරුෂයා අරයා කාන්තාව. ආන් ඒක නිසා අපිට එන්නා වූ සිතුවිලි වෙනස්. ඒක නිසාම ඇතිවෙන්නා වූ අහංකාරය දැන් මිනිස්සු පෙලක් කියලාට ගන්න ගෑණියෙකුට පුළුවන් ද ඔය වැඩේ කරන්න. දැන් පිරිමියෙක් සමහර වෙලාවට එහෙම සිතනවා වෙන්න පුළුවන්. මොකද හයිය හත්ති හැටියට ඒ වගේ තින. ඉතින් ගෑණියෙකුත් කල්පනා කරනවා මිනිහෙකුට පුළුවන් ද මේ කරන්න. මේ වගේ මේ කැම ටිකක් හදිට උයාගෙන කරන්න. අන්න ඒ වගේ ඉතින් හැංගීම් තියෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම දන්නවනේ පිරිමියෙකුට මිනිස්සු බිහි කරන්නත් බෑනේ නේද? දරු ප්‍රසූතියක් කරන්නත් බෑ. ඉතින් ඒ වගේ විවිධාකාර වූ අහංකාරයන් මේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි මම කිව්වේ ඔක පොඩි කාලේ ඉඳන්ම තමයි ඕක පටන් ගත්තේ. අර මම කිව්වේ පේරාත් කතාව නේද? අවුරුදු මේ 5ක විතර දරුවෙක්. එයා නැග්ග පේර 5 අවුරුදු 6ක් විතර ඇති. පේර ගහට නැග්ග අත්තත් අල්ලගෙන අත්ත දිගේ යනවා. නංගිට කියනවා නගින්න කියලා. නංගි කියනවා මේ අම්මයි දැන් බලාගෙන ඉඳලා කියනවා පුතේ ගෑනු ළමයි මේ ගස් නගින්නේ නැහැ කියලා. ඉස්සර කාලේ ගෑනු ළමයි කියන කියන්නේ. ඉතින් දැන් මෙයා අල්ලගත්තා ඒක. එයාට එතෙන්දී සින්දුවකුත් ආවා. සින්දුවක් කී කියා දැන් පේර කඩන්න මම්මේ පේර කඩන්න යනවා කියලා. මේකේ අර පේර ඇති දෙයක්වත් නැහැ යන්න. ඉතින් ඔහොම ගිහිල්ලා ওই මනුස්සයා ලොකුණාට පස්සේ තමන්ගේ ගෙදෙට්ට එනකොට කසාද බඳලා එනවා කියන්නේ. මිදුල දකින්න තනකොළේ. තනකොළේම දැක්කම කල්පනා කරනවා මේවා අපේ නෝනට නම් බෑ. මේවා මට තමයි පුළුවන්. බර වැඩ තියෙනවානේ නේද? ඒ ඔක්කොම මට තමයි පුළුවන්. හයි හාති අර පුරුෂත්වයේ එක ගත්තා වූ දේවල්. ඌ දන්නේ නැහැ ඔයගොල්ලෝ කොච්චර මාන්නයක් තියෙනවද කියලා ඌවා ගැන. පුදුමාකාර මාන්නයක් තියෙනවා වගේ දේවල් කියන එක. එතකොට කාන්තාව එනවා කුස්සියට. එයා බෑග් එක තියෙනකොටම කුස්සිය දිහා සුසුමුකුත් හෙලෙනවා. හැබැයි එන්නේ මොකද්ද? මේක තමයි මගේ රාජ්‍යය. මට තමයි මේවා කරන්න පුළුවන් කියන එක. එතකොට දැන් පළම මිනිස්සු කියන්නේ අපේ මහත්යන්න සම්බෝලයක්වත් අදා ගන්න බෑ. අන්න එහෙම කියනවා නේද? එතකොට ඒ ස්ත්‍රිය අර විදියට හිතනවා පුරුෂයා අනිත් පැත්තට හිතනවා. ඉතින් ඕක පිටකෝපදේශෙ පෙන්නන්නේ මේ ස්ත්‍රී ලිංගයේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගයේ ස්ත්‍රී ලිංගයන් කියන ඒවා ඇති වෙලා තියෙන නිසා මේක තණ්හාව ඇති වීමට ආසන්න කාරණය. මොකද අර සංකප්පයන් ඩයි දාපු වතුර එනවා වාගේ ඒ සංකල්පයන් කියන ඒවා මේකත් එක්ක ගලාගෙන එනවා. තමන් කලින් විඳලා පරිහරණය කරලා සිතලා ඇති වුණා වූ දේවල් තියෙනවා. ඒවා එන්න පටන් ගන්නවා. නැති සිතුවිලි ඇති වෙනවා. තණ්හාව ඇති වීමට ආසන්න කාරණිය වෙනවා. එතකොට මෙහෙම අභ්‍යන්තරේ අපි ඇලෙනවා. ඇලුනෙන් පස්සේ ඉතින් මෙතන අපිට අහංකාරය කියන එක ඇති වුණා. දැන් මම පුරුෂයා කියලා ලොකුවට අල්ලගෙන ඉන්නේ. මම කාන්තාව කියලා මම මේ විදියට ජීවත් වෙන්නේ කියලා ලොකුවට අල්ලගෙන ඉන්නේ. එතකොට මෙසේ රාග සහිත වූ බාහිර වූ දේ හොයනවා. එතකොට දැන් කාන්තාවක් බලනවා අනිත් අය මන් දිහා බලනවාද කියලා. බුදුහාමුදුරුවෝ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ එහෙම පෙන්නනවා. ඒ තමන්ගේ ස්ත්‍රීත්වය ඉක්මවන්නේ නැතුව ස්ත්‍රිය පිටත බලනවා අනිත් අය දිහා. මං කිව්වේ අවුරුද්දාසේ ගෑනු ළමයි නම් අනිවාර්යයෙන්ම ඕක කරනවානේ. ලස්සනයි කියලා හොයාගන්න යාඩ් ස්ටික් එක මෙෂර්මන්ට් එක බලන්න ඕනේ. මෙෂර්මන්ට් එක බලන්න නම් ඉතින් අනිත් මිනිස්සු දිහා බලනවා කියන එක තියෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? එයාට අර මිනිස්සෙගේ අතන උසයි මෙතන පාතයි කියලා අරමුණ වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. එතකොට ඕකෙදී අපි දන්නවා බාහිර වස්තුන්ගේ පරිග්‍රහය ඒක නිසා මමංකාරය. ඉතින් මමංකාරයෙන් සුඛ සංඥා මතකයි නේද? අපි මේකේ භාවිතා කරන්නේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය. දැන් තණ්හාව ඇති වුණා. මම පුරුෂයා කාන්තාව කතාවත් එක්ක ඒක ඇති වුණා. පරිග්‍රහය පරිග්‍රහය මමංකාරය මමංකාරයෙන් සුඛ සංඥාව ආපහු ස්පර්ශයට යනවා. අන්න බල්ල බැඳගත්තා වගේ තමයි ආපහු ස්පර්ශයට ගිහිල්ලා කැරකි කැරකි ඉන්නවා. ඒකනේ අර දැන් මිනිස්සේ දිහා බලපු ගමන් හොඳට බලන්නකෝ. ඒ මිනිස්සයා දිහා බැලුවා, බලාගෙන ඉන්නත් බෑනේ, මොකද මොක බලන් ඉන්නේ කියලා තහනවනේ. බැලුවා ඊට පස්සේ හුඟාම නොටිස් කරන්න බලන්න. ඒ මිනිස්සයා බිම හරි කොහේ හරි බලනවා. බිම හරි කොහේ හරි බලලා ඒ මිනිස්සයා අර කැරකෙනවා. මොකද්ද කැරකෙන්නේ? අරයා ගැන නෙමෙයි. කැරකෙන්නේ මෙන්න මේ ස්පර්ශය. අර ඇතුළේ දිවිච්ච එකක් ඇවිස්සලා අහංකාරේ මමංකාරේ වෙලා මේ ලෝකේ ආ ජීවත් වෙන්නේ. අහංකාරය නිසායි මේක ඇති වුනේ. එතකොට අපි නොහිතාම මෙතන මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතන කාරණා තුනක් ලකුණු කරලා තියෙනවානේ. දැන් මේකෙන් පෙන්වලා දීලා තියෙනවා අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙනවා කියන එක තමයි මෙතන පෙන්වන්නේ. එතකොට ඒකෙදිම පේනවා මමංකාරය නැත්තම් ඉතින් අපිට ওই හත් වෙනි ධානයෙහිම ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. අර වේදනාවන් අල්ලගෙන ඉන්නේ නැහැ කියන එක. එතකොට මෙතන කාරණා තුනක් තියෙනවා 1 2 3 කියලා. දැන් බලන්න මේ මෙතන වේදනාව නේද? මේ පැත්තේ මේ සංඥාව මෙතන ලකුණු කරලා තියෙනවා. මේක අංශක 90කින් කැරකෙවුණොත් මොකද වෙන්නේ? ආන්න අර ඊළඟට තිබුණා වූ ඩයග්‍රෑම් එකට අපි එනවා. අර 1 2 3 මතක තියාගත්තාම මේ පැත්තේ තිබුණේ වේදනාව. දැන් වේදනාව පරාමාසයට ඇතුල් වෙලා තිනවා. ඉතින් ඒ අනුව තමයි තමන් කල්පනා කරන්න ඕන. එතකොට මෙතන එක කිව්ව තැන අපේ අර රූපයන් ගැන තිබුණේ. මෙතන තුන කියන එක ආවේ චේතනාවට. වෝකාරය නේද? අර වැයෙන් අයින් වෙලා තිබෙන්නා වූ එක රූපයෙන් අයින් වෙලා තියෙන එක. දැන් අවිද්‍යාව කියන එක ලකුණු කරලා තියෙන්නේ අර භෝගයන් තිබිච්ච තැන. එතකොට ඉතින් භෝගයන් වනේ නම් අපේ අවිද්‍යාව ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක පෙන්නනවා මේ විදියට ධර්මකාරණා තුනකින්. මොකද්ද? පානාති පාතේ කියනවා එක තියෙනවා නම් අපිට දේශය කියන එක ඇති වෙනවා. දේශය නිසා පානාති පාතේ. ඉතින් මේ ඩයග්‍රෑම් එකේ පානාති පාතේ කියන එක ලකුණු කරලා තියෙනවා. මේ පැත්තෙන් දේශය කියන එක ලකුණු කරලා තියෙනවා. පානාති පාතේ නිසා දේශය, දේශය නිසා පානාති පාතේ. අදත්තා දානේ නිසා ලෝභේ, ලෝභේ නිසා දත්තා දානේ. ඒතර අදත්තා දානේ මේකේ උඩ ලකුණු කරලා තියෙනවා. මේ පැත්තෙන් ලෝභය කියන එක ලකුණු කරලා තිනවා. එහෙනම් ඒ දෙන්නත් උඩට සම්බන්ධ වෙනවා. ඔය අවිද්‍යාවත් එක්ක සමහරහා නේද? මේක මෝහය හරහා යා සිද්ධ වෙලා තියෙන. මේක නිකන් කර්ව් එකක් වගේ. ඊළඟට ආපහු පෙන්නනවා කාමයේ වරදවා හැසිරීම. ඒක නිසා කාමයේ වරදවා හැසිරීම මෙතන ලකුණු කරලා තිනවා. ඒක නිසා මෝහයයි කියලා මේක පෙන්නනවා. ඉතින් මේකේ පෙන්නන්නේ දැන් බලන්න අපි පානාතිපාතේ කරනවා නම් මං කුකුලෙක් මරනවා නම් ඒ කුකුලගේ මස්තික ගත්තා ඌ කොයි වෙලාවකවත් කිව්වේ නැහැ මහත්තයා ගණ්ඩේ කියලා අදත්තා දානියක් කළා. ඒක හරියට එහෙමනම් මේක මේ බෝල කූඩුවක් වාගේ හැංගර එක තියෙන්නේ නේද රිදි දාන. අන්න ඒක පේනවද දැන් මේ පැත්තට ඇකිලෙනවා කියලා. මෙහෙන් එකයි වාගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ වගේම ওই හැංගර එක මේ පැත්තට ඇකිලෙනවා. ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යාවි නිවේස කාය ග්‍රන්ථයේ ඇතුළට යනවා. ඉදන් සත්‍යාවි නිවේස කාය ග්‍රන්ථයේ පරාමාස කාය ග්‍රන්ථයට ඇතුළට යනවා. මේක මැෂින් එකක් වාගේ. මොන ඕක තමයි අපි හුඟාක්ම භාවනාවට ගන්නෙ. එතකොට අපි මෙතෙන්දි බලමු මෙතන මේ ලියලක් තියෙනවා. මේක කෙනෙකුට ලියා ගන්න පුළුවන් මේ අර්ථය. පෙර වූ මෝහය අපි සිංහලෙන් ලියනවා නම් පෙර වූ මෝහය වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම. හයිෆන් එකක් දාලා ලියා ගන්න පානාති පාතිය කියලා. පෙර වූ මෝහය වරහණක් ඇතුළේ දැම්ම දෝෂ සහිතව ජීවත් වීම. හයිෆන් එකක් දාලා ලිව්ව පානාති පාතිය. ඒක තමයි මේ පල්ලෙහා ලයින් එක නේද? පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතිය. ඒ කියන්නේ දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ මෙතන තිබුණේ වෝකාරයේ කතාවනේ නේද? ආකාස සංඥායතනේ. අන්නේ ආකාස සංඥායතනේ වෙනි සංඥාව මගේ කියලා ගත්තා. ඒ වගේ එකක් මගේ කියලා ගත්තා නම් ඉතින් දෝෂ සහිතව තමයි ජීවත් වෙන්නේ. අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණ. අයං අදෝසෝ කියලා නේද? ඒකට අරකට මුලාවටපත් වෙලා ඒක ගත්තා කියන එක ගත්තොත් Tamanට පේනවා. ඒ දෝෂ සහිතව තමයි ජීවත් වෙන්නේ. ආකාසඤ්ඤායතනෙන් වේදනාවන් ගත්තා කියන එක. ඊළඟට ආපහු මෙන්න මේ දෙවෙනි ලයින් එකේ කියන එක අපිට කියා ගන්න පුළුවන්. දැන් අවිද්‍යාව. ඒකත් අපි ලියාගමු. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා පිළියාගමු. ලෝභ සහිතෝ ජීවත් වීම, වරහණ වාලා හයිපන් එකක් දාලා ලියා ගන්න, අදත්තා දානි. ඒක මේ කතා කරන්නේ උඩ ලයින් එක නේද? දැන් අවිද්‍යාව, ලෝභ සහිතෝ ජීවත් වීම, අදත්තා දානි. ඒ කියන්නේ රස්සාවක් කරලා ජීවත් වෙලා ඉන්නවා කියන එක. දැන් අපි තිබෙන්නා වූ අවිද්‍යාව, මේ මොහොතේ තිබෙන්නා වූ අවිද්‍යාව, ගැඹුරු අර්ථයක් තියෙන්නේ. අදත්තා දානිය කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ඊළඟට තුන්වෙනි කාරණේකුත් මේක ලියලා තියෙනවා. ඒක අපි ආපහු සිංහලෙන් ලියාගත්තොත්, කාමී වර්ධවා හැසිරීම. හයිපන් එකක් දාලා ලියා ගන්න, කාම සංඥාව. මෙහි ඇලීම අභිනිවේසේ. ආපහු හයිපන් එකක් දාලා ලියා ගන්නවා, මෙහි ඇලීම අභිනිවේසේ කියලා. ඒ කතා කරන්නේ මේ මැද්දේ තියෙන ලයින් එක නේද? අපිට පේනවා කාමයේ වර්ධවා හැසිරීම. කාම සංඥාව. ඒ කියන්නේ සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. කාමයේ වර්ධවා හැසිරීම වැනි සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත කියලා ගන්න පුළුවන්. ඕනම සංස්කාරයකට ඒක හරයි. එතකොට දැන් මව් කුසට යන අවස්ථාව එහෙම හොඳට තදට පේන්න. එතකොට ඒකේ ඇලීම අභිනිවේෂය. එතකොට අභිනිවේෂය මේකේ ලකුණු කරලා තියෙනවා. දැන් මෙන්න මේ තුන් ධර්මියෝ, ඒ කියන්නේ අපිට පේනවා අභිනිවේෂය කියන එක තියෙනවා. ඊළඟට අවිද්‍යාව කියන එක තියෙනවා. ඊළඟට මෝහය කියන එක තියෙනවා. මෙන්න මේ තුන් ධර්මියෝ නිසා මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථයේ ඇතුළට ඇදෙනවා. මේ තුන් ධර්මියෝ නිසා. ඒක අපි පරිස්සමින් බලනවා. ඒක පරිස්සමින් බලනවා කියලා කියන්නේ දැන් බලන්න ඕගලන්ට පේනවා මෝහය කියන එක මට ඇති වෙලා තියෙනවා නම් මතකද ලෝභ දෝෂ මෝහ භාවනා ලොකු බෙල්ට් එකක් දාලා තිබ්බා නේද? ඒ බෙල්ට් එකෙන් වටේටම ගිහිල්ලා ඉන්නේ. එහෙමනම් මෝහය නිසා මේක උඩින් අවිද්‍යාව කියන එකට ගිහිල්ලා හරියට ලණුවකින් දාලා ඇද්දා වාගේ. අන්න බෙල්ට් එක එන්න එන්න මේ පැත්තේ තිබුණු දේවල් ඔක්කොම ඇදගෙන එනවා නේද මෙහාට? ඒ බෙල්ට් එකේ අපි මොහේ ළඟින් ලණුව දාලා අදින්න ගත්තා නම් එන්න එන්න ලණුව කුඩා වෙනවා නම් ලෝභ දෝෂ මොහ බෙල්ට් එකේ මොහ බෙල්ට් එක මේ ඔක්කොම දේවල් ඇතෙනවා. ඒ කියන්නේ මොනවද? මේ පැත්තේ තියෙන රූප කොටස්, වේදනා කොටස්. හැබැයි ඉතින් අර ලොකුවට බෙල්ට් එක අදිනකොට පේනවා තමයි එච්චරම හයියක් නැහැ. හිමින් සීරුවේ තමයි ඉන්නේ නේද? ඉතින් ඕ විදිහට තමයි ওই බෙල්ට් එක තමයි ඕන වෙලාවක දූදුවා ඉන්නේ. අර බල්, ඒ කියන්නේ අපි නිකන් ඔහොම ඉන්නවා. මිනිස්සේ දකින්න එක පාටම අරකට එක සුබයි කියලා අපේ ඇදිලා යනවා. හැබැයි එනකොට ඉන්නේ නිකන් නෙමෙයි. අර මිනිස්යාගේ තියෙන කුණුයි හොටුයි අරවයි මේමයි ඔක්කොමත් එක්ක එක පැත්තකින් එන්නේ. එයාත් එක්ක හොටු ගාගෙන ඉඳලා තිබිච්ච වේදනාවන් තියෙනවනේ. ඒවයි ඔක්කොම ටික ඇදිලා එන්නේ. දන්නේම නැහැ. දන්නේම නැතුව හිමින් බෙල්ට් එකෙන් කරන්නේ. හැබැයි මහා විශාල දෙයක් අදිනෝ චේතනාවන් එක. එතකොට එහෙමනම් අපිට පේනවා එහෙමනම් මේ පැත්තේ තියෙන ටික නිකන් ලණුව දාලා ඇද්දා වගේම ලෝභ දෝෂ මොහ එකත් එක්ක ඒක වැටෙනවා. ආයිත් පේනවා මේ අවිද්‍යාව නිසා ඇති වෙන එක. ඒ කියන්නේ විඥානාහාර පාර බලන්න. අවිද්‍යා යෝගේ නේද? ඉතින් විඥානාහාරයෙන් අර විපල්ලාසයක් ඇති වුණා නිට්ටයයි කියලා. එතකොට ඉතින් නිත්‍ය කියන කතාව අපිට ඇති වෙලා තියෙන මේ රස්සාව කරගෙන ඉන්න නිසානේ. අර දෙවෙනි ලයින් එකේ ට්‍රාන්ස්ලේෂන් එක කල්පනා කරන්න. නිත්‍යයි කියලා ඇති වෙලා තියෙන්නේ අදත්තා දානේ දැන් රැකියාවක් කරගෙන ජීවත් වෙලා ඉන්නවා කියන අදහස උඩ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අවිද්‍යා යෝගී කියන එක ඇති වෙලා දැන් එහෙනම් ඔයගලන්ට පේනවා මේක නිසා මෙතනින් අපි ලණුවක් දාලා පරාමාස කාය ග්‍රන්ථයට අවිද්‍යා යෝගී කියන තැනින් ලණුවක් දාලා ඉදන් සත්‍යයට ඇද්දානම් ආන්න එහෙනම් ආපහු මේක මේ පැත්තට එන්න එන්න මේ ඇදලා එනවා. එතකොට දෙවෙනි කාරණේ එතනින් අපිට පේනවා. ඊළඟට ඕගලන්ට පේනවා ඉතින් අභිනිවේෂය කියලා කියන්නේ ඉතින් ඇලිලමන ඉන්නේ සංස්කාර වලට. එහෙමනම් ඉතින් පරාමාස කාය ග්‍රන්ථයේ තියෙනවා මෙහාට ඇදෙනවා. එතන ලණු තුනකින් මේක ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට මේකේ ওই පරාමාසය කියන එක ඉදන් සත්‍යව නිවේස කාය ග්‍රන්ථයට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේ. අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. මේ ප්‍රසන්ට් මූමන්ට් එකේ තියෙනවා. ඒක ඇදෙන්නේ තණ්හාව මත. අන්න ඒ වෙලාවේදී අහනුයි මමනුයි එකට ඉන්නවා. අහංකාරයයි මමංකාරයයි එකට එකතු වෙලා ඉන්නවා. මොකද හේතුව? ඒකත් ප්‍රඥාවෙන් තු විමසලා බලන්න. ප්‍රසන්ට් මූමන්ට් එකේදී දැන් බලන්න ඕගොල්ලෝ පාරේ යනකොට මිනිස්සෙක් ඕගොල්ලෝ දකින්න. ඒ දැක්ක විතරයිනේ සුබයි කියලා ගන්න. මොකක්වත් ඒ මිනිස්සයා දුන්නද? අඩු ගානේ ඒ මිනිස්සයාගේ හුලම් පාරවත් වැදුන්නේ නැහැ. ඒත් ගන්නවනේ. ඒ කියන්නේ මේකේ සබ්ස්ටන්ස් එකක් Tamanට ඇතුළුුනේ නැහැ. දැක්කා පමණි. හොද්දක් දකින්න ඕගොල්ලෝ කෑවේ නැහැ. ඒක දැක්ක ගමන් මේක හොඳ ඇති කියලා Tamanට අදහස එන හොඳ රහක් ඇති ආදී වශයෙන් ප්‍රසන්ට් මොමන්ට් එකේ වෙන්නේ අර කෑවට පස්සේ වෙන කතාවක් යමක් ලැබුණා. එතකොට බලන්න මේ අවිද්‍යාවයි මෝහයයි අතර මොකද්ද තියෙන්නේ? මේ ඉඳන් සත්‍යය විතරයි. අර බොරුවට Taman හිතාගත්තා වූ දේ විතරයි. මේක විඳලා ඇති වුණා වූ දෙයක් Taman නැති ස්වභාවයක් කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දී අපි දැන් අර ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ අහණුයි මමුණේ එකතු වෙලා ඉන්නවා කියලා අර කුක්කුච්චිය ඇතුලේ නේද? මේ මේ පරාමාසය මෙහා පැත්තෙන් කුක්කුච්චිය ඇතුලේ එහෙම තියෙනවා කියලා. ඒ දෙන්න එකතු වෙලා ඉන්නේ එකට. ඉතින් එකතු වෙලා ඉන්නවා කියන්නේ ඒගොල්ලන්ට තියෙන අදහසක් නෑ නේ. වෙනසක් කරන්න අදහසක් ඇත්තේ නෑ. අරයට වඩා මෙයා හොඳයි කියලා පලාස කරන්නවත් අදහසක් ඇත්තේ නෑ. නිකන් දැක්කා විතරයි කියන අර්ථය තියෙන්නේ. එතකොට අන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී තියෙන්නේ. ඒ කියන්නේ පෙර අවිද්‍යාවයි පසු මොහය දෙන්නම එකයි මේ අවස්ථාවේදී. මේ පෙර එකයි පසු එකයි අතර මොනවාක්වත් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. අවිද්‍යා යෝගයයි අවිද්‍යා ආශ්‍රයයි අතර මොකද්ද තියෙන්නේ? ඉදං සත්‍යේ. ඉදං සත්‍යෙට මොකක්වත් ඇතුල් වෙලා නැහැ. ප්‍රසන්ට් මොමන්ට් එකේ ඇදෙන අවස්ථාව ගැන අපි මේ කතා කරන්නේ. අර මනුස්සයා දැක්කා විතරයි හුලම් පාරක්වත් මට වැදිලා නැහැ කියන අර්ථය තියෙනවා. අන්න ඒ විදිහට තමයි කල්පනා කරන්න ඕනේ. මේක හරිය වැදගත් වූ ධර්මයක්. මෙන්න මේ කාරණා තුන නිසා මේ පරාමාසයේ ඉදං සත්‍යාවි නිවස කාය ග්‍රන්ථයේ ඇතුළට ඇදෙනවා කියන එක ප්‍රඥායින් තු විමසන්ට ඕන. අහනුයි මමනුයි එකතු වෙලා ඉන්න අවස්ථාවේදී ඉදං සත්‍යාවි නිවස කාය ග්‍රන්ථයේ පරාමාසයට ඇදෙන වෙනස තියෙන්නේ මොකද්ද? මෙතෙන්දී මේක ප්‍රසන්ට් මොමන්ට් එකේදී තමයි මේ පැත්තට ඇදෙන්නේ. අනිත් වෙලාවේදී අර කාපු එක වමාරනවා වගේ මම ගත්තා දැන් හොද්ද රහයි කියලා අර්ථයන් තියෙනවානේ. ආන් එහෙම වෙලා දැන් එයා ගත්ත එක එයා දෙනවා පරාමාංශයට ෆීඩ්බැක් කරනවා ස්ටෑම්ප් කරනවා මේක හොඳයි අර මිනිස්සේ හරි ලස්සනයි එයා හොඳයි ආදී වශයෙන් ඒවයි අර්ථයන් දක්වලා තියෙනවා. එතකොට ඔන්නේ භාවනාවට ගන්නෙත් ඔන්නේ ස්ලයිඩ් එක ඕගොල්ලෝ බොහොම ගැඹුරට මෙන්න මේ කාරණා තුන බලනවා. නිකම්ම නෙමෙයි මේ උඩ කිව්වා වූ කාරණාවත් එක්ක පානාතිපාතේ නිසා ද්වේෂය ද්වේෂ නිසා පානාති පාතිති මේකේ ට්‍රාන්ස්ලේෂන් එක ලස්සනට තියෙනවනේ නේද? අර දැන් අවිද්‍යාව අපි කරගෙන ජීවත් වෙන්නේ මොකද්ද? අදත්තා දානෙ කරගෙන ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නේ රූපයකට ලාභයක් වෙලානේ නේද? ඉතින් ඒක හොඳට වදිනවා. ඉතින් මේක නිසා මේක ඇදෙනවා කියන එක. ඉතින් මේක මේ ඊළඟ භවයන් වලට දක්වා ධර්මිනුත් මෙතන තියෙනවා. මේ මොහොතේ ඕගලංගේ මේ භවයේදී තිබෙනා වූ මෝහය ඊළඟ භවයේ අවිද්‍යාව වෙනවනේ නේද? මේ මෝහය නිසා මං ගිහිල්ලා අල්ල ගන්නව නම් ආපව රූපයක්. එතනින් පස්සේ ඉතින් ආපවුන කබලින්කාර අල්ලගත්තා කියන්නේ ඉතින් ආහාරයත් අල්ලගත්තා, අම්මත් අල්ලගත්තා, රස්සාවත් අල්ලගත්තා, ඔක්කොම අල්ලගත්තා. දැන් මෝහය පස්සේ ඊළඟ භවයේ අවිද්‍යාවටපත් වෙනවා. ඉතින් ඒක හිටන් ඕකේ. ඕකෙන් පේන පුදුමාකාර විදිහට හිතන්න පුළුවන්. ධර්මයක් ඔබතන තියෙන විශාල වූ අවබෝධයක් ඉහළ වූ දෙයක් අවබෝධ කරගන්න පුළුවන් තම කියන එක තියෙනවා. එතකොට මේකේ පේනවා ඕගලන්ට මේ 4යි 5යි 6යි කියන එක. එතකොට අන්නේ කාරණා තුනක් මතක තියාගන්න. එතකොට 4 මේ අවිද්‍යාව පැත්තට ඇවිල්ලා තිනවා, 5 ඉදන් සත්‍යය, මෙතන 6 මෝහය කියන එකට ඇවිල්ලා තිනවා. ලකුණු කරලා තියෙන්නේ පානාතිපාත කාමී වර්ධව හැසිරීම අදත්තා දානීය කියන එක. දැන් අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. හයිවෙන් ස්ලයිඩ් එකට මේක මේ ආයතන භාවනා ඩයග්‍රෑම් ට්‍රී වල හදපු එකක් මේ තියෙන්නේ. මේකේ ඔයගලන්ට සරල දෙයක් පේනවා. මට කාම විතක්කේ තියෙනවා නම් ව්‍යාපාද විතක්කෙන් ඇති වෙනවා. ව්‍යාපාද විතක්කේ තියෙනවා නම් විහිංසාව විතක්කේ ඇති වෙනවා. අරියට මගේ භාවනාවේදී අපි ඉගෙන ගත්තා නේද? එතකොට කාම විතක්ක නැත්තම් ව්‍යාපාදේ විහිංසා ඒවා විතර නැති වෙනවා කියලා. එතකොට මේකේ මිච්ඡා සංකප්පය. ආපහු පේන ඕගලන්ට කාම විතක්කේ නිසා කාමේ වරදවා හැසිරීම කියන එක. ඉතින් කෙනෙක් එකපාරට කල්පනා කරනවා කාම විතක්කේ තිබිච්ච පරිදි මං කාමේ වරදවා හැසිරෙනවාද කියලා හිතනවා නේද? නමුත් මව කුසට යන අවස්ථාව කල්පනා කළා නම් එකවරක් හරි මේ භවයේදී තමන් ඒක කරලා තිනවා කියන එක තියෙනවා. කාමයේ වරදවා හැසිරීම නිසා අපිට මෝහය අපි ඒකත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මෝහයෙන් අපිට විහිංසා විතක්කේ. ඉතින් මේ 4 5 6 නේද අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ දැක්කේ. එතකොට මේ කාමයේ වරදවා හැසිරීම කියන තැන අපි එතන ලකුණු කරලා තියුණා 5 කියන එක මේ පැත්තට කාම විතක්කේ. ඉතින් මේ පැත්ත අපිට ඉන්නේ මොකද්ද? අර අවිද්‍යාවෙන් කරන එකනේ. කබලින්කාර ආහාරය රස්සාවක් කරලා හරි ලෝභ සහිතව අපි ජීවත් වෙනවා කියේ ඒක අල්ලගෙන ඉන්නවා කියන එක. එහෙමත් නැත්නම් ඉතින් මෝහ කතාවේදී ඕගලන්ට පේනවා ඒවා තැහැරලා ආකාස සංඥායතයට ගිහිල්ලා හරි මෝකාරයත් එක්ක ආපු එකනේ. රෝගී සංඥාවක් මගේ අරගෙන කියලා ජීවත් වෙනවා කියන එක. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ. මේ මේක අනිත් පැත්තට හැරෙව්වා නම් අපේ මේ 4 5 6 කියන මේ ඩයග්‍රෑම් එකට ඔගොල්ලෝ එනවා කියන්නේ. දැන් එහෙනම් ඔයගලන්ට මේක එකතු වෙච්ච අවස්ථාවක් මේකේ ලකුණු කරලා දීලා තියෙනවා. ඔය එකතු වෙච්ච අවස්ථාවේදී අභිජ්ජාවයි චේතනාවයි එකට එකතු වෙලා තියෙනවා. උඩ තියෙන චේතනාව අභිජ්ජාවත් එක්ක එකතු වෙනවා. වේදනාව කියන එක මේකේ ලකුණු කරලා තියෙනවා දෝමනස්සයි කියලා. ඒ වගේම ඔයගලන්ට පේනවා පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථය දැන් ඔන්න ඇකිලිලා රෝ බෝල කුඩු වගේ එක ඇකිලා එකක් ඇතුළට එකක් ගිහිල්ලා වගේ ස්වභාවයක් අර වේදනාවితి විච් එකත් මේක ඇතුළට ඇවිල්ලා දකුණු අත පැත්තෙන් දාලා තිනු කාම සංඥාව ඒ කියන්නේ සංස්කාර නිසා විඥාණයේ පැවතීමට ඇති කැමැත්තයි කියන එක මේක ඇති වෙලා අපි යන්නේ කොහෙන්ද බයෙන් අගති ගමනක් යන්නේ ඉතින් මේක තේරෙනවා දැන් මේක හරියට බලපු එක්කෙනාට අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්මා මයා කතමේතම් භික්කවේ බාල ලාපනා කියන එක. ඒ කියන්නේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. වෙන මොකක්වත් නෙමෙයි. සංස්කාරය නිසා විඥානයේ පවතින්න කැමති වුණාද? දෝමනස්සේ කියන එක. ඉතින් අපි ඔක දන්නවනේ සංකප්ප දෙකක් සමාන වෙන්නේ නැත්තම් ඉතින් තමන්ට දෝමනස්සේ කියන එක ඇති වෙන අර කාමච්ඡන්දේ හඳුනා දෙන අවස්ථාවේදී අපි මේ වැඩසටහන් ටිකක් ගැඹුරට ඕක තව බලමු. මේ දෝමනස්සීම තමයි අපිට ඇති වෙන්නේ. කාම සංඥාව නිසා දෝමනස්සීම ඇති වෙනවා කියන එක ඕක ගහ ගැඹුරු අර්ථයක් ඕක තියෙන්නේ. බලන්න බලන්න ඕක පේනවා. කාලයක් යනකොට තව තවත් ධර්මයන් අවබෝධ වෙනකොට කාම සංඥාව නිසා දෝමනස්සීම තමයි වෙන්නේ කියන එක තවන්ට වැටහෙනවා. එතකොට ඒක වැටෙන්න නම් ඉතින් අර මනස ඉස්සෙන්න ඕනේ. මනස ඉස්සෙන්න නම් අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ ඇකිලෙනවා කියන එක තමයි බලන්න ඕනේ. ඉතින් අවිද්‍යාවනේ මෝහනේ අභිනිවේෂිනේ තුන් පැත්තෙන් අපි ඔබ තේරුම් ගන්නවා. එතකොට අපි එහෙමනම් ආපහු සූත්‍ර දේශනාවට යමු. අපි කිව්වා මේකේ භාවනාවට ගන්න මෙන්න මේ 5 ස්ලයිඩ් එක. ඒක තමයි හොඳට භාවනාවට ගන්නවු ස්ලයිඩ් එක කියන්නේ තියෙන්නේ. ඊළඟට මහණෙනි නැවත අනිකක්ද කියමි. ආර ශ්‍රාවකතෙමි ආරණ්‍යයට පැමිණියෝ වෘක්ෂමූලයට පැමිණියෝ ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙකින් හෝ මගේ යන දෙකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධිය හේතුයි පැහැදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ මාකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානෙ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. ඉතින් මෙතෙන්දි කරන්නේ භික්ෂුන් වහන්සේ නමක් හරි පුද්ගලෙක් හරි ගන්නවා ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා කියලා. මේවා එකක්වත් මම නෙමේ මගේ නෙමේ කියලා ගන්න. ඉතින් මේ භාවනාව ඕගොල්ලෝ අර දවස් හතරේ වැඩසටහනේ ගැඹුරට කළානේ. සීල සූත්‍රයත් එක්ක මතකද? අර බබා වගේ රූපයක් තිබිලා ජරාවටපත් වුණා, ව්‍යාධීටපත් වුණා, මරණයටපත් වුණා, මැරලා මනෝමය කායකින් ඉන්නවා, කාල නැහැ වගේ දුකයි. ඉතින්දී යහුවනේ අර ඇරෝ එකේ බැලුවේ අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. හරියට උත්තරේ දුන්නා නම් ශුන්‍යතාවය කියන එකට ආවා. එතකොට අන්නේ හත්වෙනි ධානයට එයා එනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක මේ දෙවිනි කාරණේයි කියලා. මෙතෙන්ට එන්න පුළුවන් දෙවිනි කාරණේ. ඉතින් හැබැයි මේ දෙවිනි කාරණේ කියලා කිව්වට ප්‍රඥාව වශයෙන් ගත්තාම මේක අධිකයි. ඒ කියන්නේ මගඵල ලාභියා කියනවා මම නම් ඔය මට නම් ප්‍රීතියක් දැනුනෙත් නැහැ. සුඛයක් දැනුනෙත් නැහැ. මම මේ විදිහට මේ මගේ නෙමෙයි කියලා මේ විදිහට ගත්තක් ගත්ත ගමන් ඔලුව විශාල වෙලා ගිහිල්ලා මෙන්න මේ තත්ත්වයට පත් වුණා කියලා. බොහොම හොඳ තැනකට මම හිටියා කියලා. එයා හත්වෙනි ධානයට ගියා. හත්වෙනි ධානයට ගියේ එයාගේ ඵල චිත්තය කියන එක භාවිතා කළා. මේ දෙවෙනි කාරණේ වෙනකොට ප්‍රඥාව අධිකයි. ප්‍රඥාව අධික මෙයා කලින් වඩපු පුද්ගලයා අන්න ශුන්‍ය විදං අත්තේනවා අත්තේනිනවා කියලා ගත්තාම එයාගේ ආ ඵලචිත්තයන් එහෙම නැති නැන්විලා එයා අන්න හත්වෙනි ධානයට ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඒ භාවනාව අපි කරලා තිනෝ ඒක නිසා ඔයගොල්ලෝ දන්නෝ මේ විදිහට හත්වෙනි ධානයට යන්න පුළුවන් කියන්නේ. ඊළඟ කාරණාව පෙන්නනවා ආපහු මේ හත්වෙනි ධානයට යන්නා වූ කාරණාවක් මහණෙනි නැවත අනිකක්ද කියන. ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. කිසි තැනක මගේ මම යන කිසිවෙකුත් නැත. කිසිවෙකුගේ මම යන කිසිවෙකුත් නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ හෝ ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥානට සමාන වේ යන මේ අර්ථය ඇත්තේ. මහණනි මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. ඉතින් මෙතන කියනවා මේ කිසි තැනක මමයි කියලා කිව්වොත් නෑ, කිසිවෙකුගේ මමයි කියලා කිව්වොත් නෑ කියලා. නුඹ යන කිසිවෙකුත් නෑ. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මෙයන් තේරුම් ගන්නවා වේව් එකක් වගේ. තමා සකස් කළොත් තමයි තමා පවතින්නේ. එතකොට රාගය නිසා සකස් කිරීම සිදු වෙනවා කියලා මෙයා දැනගන්නවා. ඒකෙන් අර වේව් එකක් ඇති වෙනවා කියලා. එතකොට වේව් එක තියෙනකොට නම් ඔන්න මම කතාවක් නැහැ. වේව් එක නැත්තම් ওই කතාවක් නැත්තේ නැහැ කියන එක තියෙනවා. ඉතින් මෙතන මේ පුද්ගලයාගේ මේ ප්‍රඥාව අධිකයි. මේ කතා කරන්නේ අනාශ්‍රව චිත්තයක්. ඵල චිත්තයක්ුත් නෙමෙයි. ඵල චිත්තයෙන් අනතුරු ඇති වෙන අනාශ්‍රව චිත්තයක්. ඒක අපි බලමු. අර 2B ඩයග්‍රෑම් එකත් එක්ක මේක වටහා ගන්න. මේක පෙන්වන්නේ මොකද්ද? ඕගලන්ට පේනවා මෙතන මේ සංස්කාරය කියලා ලකුණු කරලා තියෙනවා. ඉතින් ඔය සංස්කාරය උතෙන්ට වටිනවා ලකුණු කරන්න පරිදේවිය කියලා. මොකද සංස්කාරය මැරලා වැටෙනවානේ පරිදේවිය කියන්නේ. ආපහු ඕගලන්ට පේනවා මේ පැත්තෙන් මේ වේදනාවයි බයගති රේඛාව ලකුණු කරලා තිනවා. අපි තව රේඛාවක් ඇන්දොතින් පරාමාංශයයි දෝසාගතියයි අතරට අන්න ඒක කැපෙන තැනට අපි කියනවා ශෝකය කියලා. මේ පැත්තේ පරිදේවිය මෙතන කැපෙන තැන මෙතන මේ පැත්තට එන්නේ ශෝකය කියන එක. දැන් අපිට පොඩි ධර්මයක් පේනවා. ඒ ධර්මය තමයි ඕගොල්ලෝ මේ කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව කරා ගමන් කරනවා. අපි හිතමු මේක 1A කියලා දැම්මා කියලා. ඒ වෙලාවේ ඕගොල්ලෝ මේ පරිදේවී ඉඳන් සෝකයට යනවා නෙමෙයි ඕගොල්ලෝ දුවනවා. 2 2B කියලා අපිට කියන්න පුළුවන්. ඒ පරිදේවී ඉඳන් 2A කියලා කියන්න පුළුවන් ඒක. ඒ කියන්නේ මේක 1A නම් ලකුණු කරගත්තොත් කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යන එක 1A කියලා ලියවුවොත් පරිදේවී ඉඳන් සෝකයට යනවා කියන එක අපි කියනවා 2A කියලා. පළවෙනි එක මොකද මේක ලයින්ස් දෙකක්. මේක උඩින් යමක් මේ පැත්තට යනකොට යටින් මේ පැත්තට එන එකක් තමයි අපි මේ බලාගෙන යන්නේ. ඉතින් පරිදියේ ඉඳන් සෝකයට යනවා නෙමෙයි ඕගොල්ලෝ මේ දුවනවා. දුවනවා කියලා කියන්නේ ඒ රහතන් වහන්සේගේ වචනේ එක. දැන් අපි හිතමු ඕගොල්ලෝ හදලා තිනවා වේල්ලක්. කුඹුරේ වතුර එන්න වේල්ලක් බැඳලා ආවා. ඇවිල්ලා ඉතින් හොඳට සන්තෝසයි, හොඳට වතුර ටික පිරෙනවා ආදී වශයෙන් තමන් ඇති වෙලා තියෙනවා. ඒ ඇවිල්ලා තේකබ් බොන්න ගෙදෙට්ට ආවිල්ලා ඉන්නකොට අන්න මිනිස්සෙක් ඇවිල්ලා දත් ටිකක් තිරිත්තලා කියනවා අන්න මාත්‍යාදු වෙලා අන්න කැඩලා ඔක්කොම වතුර යනවා කියලා. මොකද වෙන්නේ? ලැජ්ජාවකුත් හිතෙනවායි, මාන්නෙකුත් තියෙනවනේ. මං හදනේම කැඩෙන්නේ නැහැයි කියලා. වතුර ටික ගියා ගියාම මාංශල එකතු කරගත්තේ හෝස් ගාලා ඇවිලෙනවා. නේද? පරිදේවි ඉඳන් සෝකයට අපි දුවනවා. ওই විදිහ තමයි තියෙන්නේ. එතකොට එහෙනම් උනේ මෙතනින් පරිදේවි ඉඳන් සෝකයට ආවම ඕගොල්ලෝ ආවා මේ කවලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා. දැන් සංඥාවේ ඉඳන් චේතනාව දක්වා ඕගොල්ලෝ ගමන් කරනකොට අර සෝකයේ ඉඳන් දෝමනස්සේ දක්වා යනවා කියන එක තියෙනවා. ඒක අර වේල්ලේ කතාවත් එක්කම Tamanට පේනවා. ටිකක් ප්‍රඥාවෙන් යුතුව බලන්න ඕනේ. ටිකක් අමාරු අවස්ථාවක් ඕක මෙනෙහි කරන්න. මොකද මාන්නේ හරියට බලපානවා මේ කතාව. අර වේල්ල කැඩුනහම මොකෝ? ඒක ඇදි ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ඉතින් මං හදපුවෝ දැන් තව මිනිස්සෙගේ වේල්ලක් කන්න අනේ යාගේ කැඩලානේ කියන එකත් අර්ථයනේ. අර මිනිස්සයා දත් ටිකක් දුරිත්තලා ගත්තාම Tamanට හොඳට යනවා මාන්නේටයි පාර වදින්නේ. එතකොට ඒ මානාගය කියන එක අමතක කරන්න හොඳ නැහැ. මේ කියන්නේ මේ අවස්ථාවේදී මේ නිදන් සත්‍යයෙන් ඉඳන් බයගතිට එනවා කියන එක තියෙන. ඕක තමයි මානපාර. ඒකට පාර වැදිලා දැන් තියෙන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා මේ ශෝකයේ ඉඳන් දෝමනස්සේ දක්වා යනවා. ඒක අපි කිව්වොතින් මෙතන උඩේක අපි ලිව්වොතින් එහෙම 1B කියලා මෙතනින් ඇති වෙනවා 2B කියලා. ඒ ලයින් එකට වැටෙනවා 2B කියලා. ඊළඟට අපි චේතනාවේ ඉඳන් විඥානය කියන එකට යනවා. අපි හිතමු මේක 1C කියලා. ඒ ලයින් එක ඒක නම් ලයින් එකක් ඇඳලාම තියෙනවා. ග්‍රීන් එක භාවිත කරන්නත් පුළුවන්. 1C කියලා ගත්තොත් චේතනාවේ ඉඳන් විඥානට යන එක. මෙතන අපි දෝමනස්සේ ඉඳන් අපි යන්නේ දුක්ඛයට. මේ ලයින් එක මතකයි දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව. දැන් අනිත් පැත්තටයි මේ ඉන්නේ. පරිදේවෙන් ඉඳන් ශෝකයට, ශෝකයෙන් ඉඳන් දෝමනස්සේට, දෝමනස්සේ ඉඳන් දුක්ඛයට. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු. ඒ නිසා රහතන් වහන්සේ පෙන්නනෝ කෙලින්ම දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියලා හිතන්නේ නැතුව මෙතන පල්ලෙහා තියෙන්නේ ප්‍රියේ විප්‍රයෝගේ නේද? එතකොට දෝමනස්සයයි ප්‍රියේ විප්‍රයෝගය දෙකම එක වගේ කියලා හල්පනා කරන්න ඕන. එකම ගොඩට නෙවැටෙන්නේ. ප්‍රියේ විප්‍රයෝගයේ ඉඳන් තමන් යනවා කියලා හිතනවා දුක්ඛය කියන එකට. ඒක හරියට අපි දන්නවා අපි ආවෙත් ওই පාර දිගේනේ. මතකද? ජාතිය දුක්ඛය ඒක හරහා ප්‍රිය විප්‍රයෝගය කියන එකට අපි ඇවිල්ලා තිනවා. මතකයිනේ ආහාරයේ අපි බැලුවේ නේද? ඒ කියන්නේ ලිඳට වැටිච්ච මනුස්සයා ලිඳ කටින්ම එළියට එන්න ඕනේ. එහෙනම් ප්‍රිය විප්‍රයෝගයේ ඉඳන් අපි දුක්ඛයට කියන එකට එනවා කියන එක. අන්න ඒ අවස්ථාව අපි කිව්වොතින් එතන දැන් අපි 1C කියලා ලකුණු කරගත්ත අර්ථය වශයෙන් තියෙන දෝමනස්ස ඉඳන් දුක්ඛයට ගියා කියන එක අපි චේතනාවෙන් ඉඳන් විඥානයේ දක්වා ආවා කියන එක. ඒ කියන්නේ මේ පැත්තෙන් මම වෙක්ටර් එක වාගේ මෙතන උඩට මෙහාට යනකොට මේ පැත්තේ ඉඳන් යමක් දකුණු අත පැත්තේ ඉඳන් පරිදේවි ඉඳන් මෙහා කෙරවලට ඇවිල්ලා තියෙනවා. ඒකනේ වෙලා තියෙන්නේ නේද? අවසාන රිසල්ට් එක ඔන්නෝකයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් එහෙමනම් දැන් අපි මෙන්න මේ අවස්ථාව ටිකක් ප්‍රඥාවෙන් බලනවා. මොකද්ද? චේතනාවෙන් ඉඳන් විඥාණය ඇති වෙන අවස්ථාව කියන එක බලනවා. ඒ කියන්නේ මෙතන ප්‍රීහි විප්‍රයෝගින් ඉඳන් දුක්ඛයට යන අවස්ථාවක් තමයි ඒ කතා කරන්නේ. චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියවම චේතනාවේ අර්ථ දැක්වීම මතක තියාගන්න. මොකද්ද චේතනාවේ අර්ථ දැක්වීම? ඒකේ පෙන්නනවා ඉතිපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා. කාමයන්හි සංයුක්ත වෙලා ඉන්නවා, කනෙක්ටඩ් විහෙරති. භාවිතෝ කියන්නේ යමක් දියුණු කරනවා, ඩෙවලොප් කරනවා කියන එක. භාවිතෝ අජෝ සංඥා කියලා කිව්වහම අල්ලගෙන ඉන්නවා. අයං චේතන. ඔන්න චේතනාවේ අර්ථ දැක්වීම එකක් තියෙන පිටකෝපදේශයම තමයි. දැන් ඔන්න එහෙමනම් අපි කල්පනා කරනවා අජෝ සංඥා. මොකද්ද මම අල්ලගෙන ඉන්නේ? තුන්වෙනි වචනින් පටන් ගන්නවා. අජෝ සංඥා. අල්ලගෙන ඉන්නේ අපි භවය. භවය තමයි අල්ලගෙන ඉන්නේ. ඊළඟට අපිට එනවා දෙවෙනි වචනේ. ඒ කියන්නේ අපි දියුණු කරනවා. මොනවද අපි දියුණු කරන්නේ? භාවිතෝ රූපාගේ වේදනාගේ චේතනාගේ. අන්න ඒක බලනකොට පොඩ්ඩක් පේනවද මොකක් හරි එකක් කප් එකක් වගේ එකක් හැදිලා තිනවා කියලා? පේනවද ටී කප් එකක් තිනවා කියලා? රූපාගේ වේදනාගේ චේතනාගේ පේනවද මේ කප් එකක් තිනවා කියලා? කප් එකට හැන්ඩල් එකක් තිනවා නේද? ඒ හැන්ඩල් එක නේද මේ විඥානීය කියලා මෙතන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊළඟට වචනෙට අපි ආපහු එනවා. ඔයා ඕක දැකලා ඊළඟ වචනෙට එනවා. ඒකෙන් පෙන්නනවා අපි සංයුක්ත වෙලා කියලා. කනෙක්ටඩ්. ඉතින් අපි දියුණු කරන්නනේ හදන්නේ. දෙවෙනි එකේදී අපි දියුණු කරන්න හදනවා. ඒ කියන්නේ මේ චේතනාවන් කරනවා. මේ අද කන එක වාගේ නෙමෙයි හොඳ එකක්. මේ රස්සාවට වඩා හොඳ රස්සාවක්. ඒ වගේ චේතනාවන් අපි මේ රූපයන් අපි වැඩි දියුණු කරනවා. මේ රෝදයට වඩා මේ රෝදේ හොඳයි ආදී වශයෙන්. එතකොට සංයුක්ත වෙලා කිව්වහම ඒක සඳහා අපි කනෙක්ට් වෙලා තියෙන මොනවත් එක්කද? රූපයි වේදනයි සංඥා කියන එක. ටීකප් එක ඇතුලේ තියෙන එක නේද මේ කියන්නේ? සංඥාව කියන එක. දැන් පොඩ්ඩක් මේක ප්‍රඥාවෙන් බලන්න. මේ කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? කොහොමද මේක ආවේ? මුලින්ම සුබයි කියලා ගත්තා. මුසාවක් නේ. දෙතිස් කුණපයක් අසූචි ගොඩක් මුත්‍රා ගොඩක් දැකලා අපි සුබයි කියලා කියනවා. එතන බොරුවක් එතන ආවේ නේද? එතකොට සුබයි කිව්ව පළවෙනි මුසාව. ඊට පස්සේ ඕක පවතිනවා කිව්වා. ඒක හරියට අර මලකඩ කාපු යකඩ ඇනේ පවතිනවා කිව්වා වගේ වැඩක් තමයි. අද බලනවා පවතිනවා. හෙට බලනවා පවතිනවා. අර කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කිව්වේ නිත්‍යයි කියලා. අනේ නිත්‍ය කතාව. ඒක බොරුනේ. එතකොට බොරු දෙකක් එක්කව කරාම සුබේට නිත්‍ය එක්කව කරලා අපිට සුඛයි කියන කතාව ආවා. එහෙනම් Tamanට පේනවා මේක මේ ෆේක් සංඥාවක්. මහා මුසාවක්. මේ ටී කප් එක ඇතුලේ මොකක්වත් නැහැ. හිස්. හිස් දෙයක් තියෙන්නේ. අන්න ඒ වගේ හිස් දෙයක් භාවිතා කරලා තමයි අපි මේ විඤ්ඤාණය හදලා තියෙන්නේ. මේ හැන්ඩල් එක හදාගත්තේ මෙන්න මේ හිස් දෙයෙන් කියන එක Tamanට වැටහුණා නම් අන්න ඒ වෙලාවේ සිත නතර වෙනවා. අන්න ඒක තමයි අනාශ්‍රව චිත්තය. කොහෙවත් දුවන්නේ නැහැ. හැබැයි අර විදිහට අර ධර්ම කාරණාව හරියට බලන්න ඕනේ. මේ පැත්තෙන් ඉඳන් මෙහෙම එනවයි, මේ පැත්තෙන් ඉඳන් මෙහෙම යනවයි. චේතනාවට ආවයින් පස්සේ චේතනාවේ අර්ථ දැක්වීම කියන එක මනාකොට මෙනෙහි කරන්න ඕනේ. අජෝසනාය කියන්නේ අල්ලගෙන ඉන්නේ භවය. එතකොට භාවිතා කරන්නේ අපි දිනු කරන්නේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. ඒවනේ අපි දිනු කරන්නේ. මෙයා ගුණඹ ගෙඩිය කාලා අද ඇතුණ වේදනාව හෙටම හතර දැන් මේක නඩන හතරක් දීලා ගත්තනම් හතරයි 50ක් දීලා හොඳ ගුණ වම්බ ගෙඩියක් අරගෙන හොඳ වේදනාවක් ගන්න. අන්න ඒ වගේ තමන්ගේ වේදනාවන් දියුණු කරනවා. ඒ සඳහා චේතනා රස්සාව ටික මහන්සි වෙලා වැඩ කරනවා. තව පැය ටික ඕවර් ටයිම් කරනවා. මොන හරි ආ ඒ වගේ දේවල් තියෙනවා නේද? එතකොට මෙහෙම කළා මේ කප් එක ඇතුලේ තමන් බලනවා. මෙදිනි කප් එක කියලා ගන්න පුළුවන්. ඊළඟට අර සෝස් පන් එක කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පෙනීරේ කියලා ගන්නත් පුළුවන්. අලු පෙරහනයි කිව්වේ. නේද? නළු පෙරහන හැටියට බලන්නත් පුළුවන් මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා තවම බැලුවා. බැලුවාම පස්සේ මෙන්න මේක හොඳට තේරුම් ගත්තා නම් මේක මහා නිකම් එක පාටම කියන්නේ නැතුව මේක මේ මුසාවකින් පළවෙනි මුසාව මං අසූචි ගොඩකට සුබයි කියලා ගත්තා. ඒකටම පවතිනවා කියලා මෝඩයා වගේ නිත්‍යයි අර මලකඩ කාපු එකට යනියක් පවතිනවා වගේ මෝඩ කතාවක් මං කිව්වා. ඒකත් හොඳට බැලුවාම පස්සේ ස්පර්ශ කරන්න පුළුවන් නිසා දැන් ඒකෙන් අන්තිමට මට සුඛයි කියලා ඇවිල්ලා තියෙනවා. මේ කප් එක ඇතුළේ කිසි දෙයක් ඇත්තේ නෑ. ආන්න මේ වෙලාවේ සිත නතර වෙනවා. එතකොට මේ තුන්වෙනි ප්‍රතිපදාව කිව්වේ අරිහත්ත්වයටපත් වෙලා හරි අනාශ්‍රෝ චිත්තයට ගිය පුද්ගලයේ එක පාටම නවත්තන්නා වූ ක්‍රමය තමයි ඒ කිව්වේ. තුන්වෙනි ප්‍රතිපදාව හැබැයි ටක් ගාලා නතර කරනවා. ආකින්චන් ආයතන ඉතන ඒවයි ඒ පවත්වන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඉතින් ඒකේ අර විමුක්තියේ ස්වභාවය බොහොම ගැඹුරට යන්න පුළුවන්. ඊළඟ කාරණේ පෙන්නනෝ මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්ෙද්ද, පරලෝ යම් කාමයෝත්ෙද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්ෙද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්ෙද්ද, මෙලෝ යම් රූපයෝත්ෙද්ද, පරලෝ යම් රූපයෝත්ෙද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්ෙද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්ෙද්ද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත් එද්ද, යම් ආකින්චන්නායතන ධ්‍යාන සංඥාවොත් එද්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, මේ නිව සංඥා නාසංඥායතන සමාධියක් වෙද්ද, ඒ ශාන්තේ, ඒ ප්‍රණීතේ, මේ පිළිපන්නා වූ, මෙසේ පිළිපන්නා වූ, බහුල කොට වාසය කරන්නා වූ ඕගේ සිත නිව සංඥා නාසංඥායතන හේතුයි පහදී. මේ භවයෙන් පැහැදීම ඇති කල්ලි නිව සංඥා නාසංඥායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානි කුසල විඥානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කිනු ලැබේ කියලා කියනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ නේද? ඉතින් අන්න ඒ වගේ සංස්කාරයන් මගේ කියලා නොගන්නවා නම් Tamanට නිව සංඥා නා සංඥායතනට යන්න පුළුවන්. තීන මිද්ද අවස්ථාවේදී මෝහෙන් අපි තීරණය ගන්න නැත්නම් ඒ වගේ සංස්කාරයන් ඒව මගේ කියලා ගන්න නැත්නම් ඒව සංඥා නා සංඥායතට යන්න පුළුවන්. ඉතින් අපි ඔක පැහැදිලි කරලා තිනවනේ. මතකද අර වඩු බාසුන් නැහැගේ කතාව. වඩු බාසුන් නැහැට ලී කෑලි තුනක් හම්බුණා. මේසයක් හදන්න දෙකක් හොඳයි. එක ලී කෑල්ලක් එක ගුල්ලෝ ගහලා. බාසුන් නැහැට කරගන්න දෙයක් තිබුණ නැහැ. බාසුන් නැහැ ගිහිල්ලා මේක හැදුවා මේසේ. හැදුවට පස්සේ දකුණු අත පැත්තේ කකුලට ඇවිල්ලා තියෙන්නේ අර ගුල්ලෝ ගහපු ලී කෑල්ල. ඉස්සෙල්ලා නම් වඩු බාසුන් නැහැ. මේසේ යට පැත්තෙන් ගහනවා මමයි බාසුන් නැහැ හදපු දිනේ මේකයි කියලා. දැන් මෙයා මේකට ලේබල් ගහන්න යන්නේ කොයිලාවේ කඩාගෙන වැටෙනවද දන්නේ නැහැ. අන්න ඒ වගේ එයා ඒ කියන්නේ එයා තේරුම් ගත්තා අනිත්‍ය භාවයේ. ඒ කියන්නේ සංඥාවේ අනිත්‍ය භාවය දන්නෝ හදන්නා වූ සංස්කාරය මගේ කියලා ගන්නේ නැති ප්‍රමාණයට. අන්න ඒ වෙලාවේදී එයාට නිව සංඥා නා සංඥායතට යන්න පුළුවන්. එයා සම්පූර්ණයෙන් අනිත්‍යයි කියලා දන්නේ නැහැ. ලී කෑලි තුනෙන් දෙකයි එයා දන්නේ. හොඳයි කියලා දන්නව දෙකක් එකක් තමයි මේ නරක් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ හැඟීමක් එයාට තියෙන නිත්‍ය භාවය යම් වූ ප්‍රමාණයකට අවබෝධයක් තියෙනවා. හදන්නව සංස්කාරය මගේ නොවන ප්‍රමාණයක්. ඉතින් මේ අවස්ථාවේදී පෙන්වන්න පුළුවන් ඔය විඥානීය කියන එක සකස් කරනකොට බෙල් ෂේප් කර්ව් එකක් වාගේ එක හැදෙන්නේ. එතකොට ඒ වගේ කර්ව්ස් ඕගලන්ට මෙතනක් පෙන්වන්න පුළුවන්. ඒක ප්‍රොපගේට් වෙවි යන එකක්. දැන් බලන්න මේ වේදනාව පැත්තේ ඉඳන් අපි මෙහෙම ඇඳුත් ඉතින් බෙල් ෂේප් කර්ව් එකක් ඕගලන්ට පේනවා. මෙහෙම ගිහිල්ලා ඉඳන් සත්‍යයට යනවා වගේ එකක් තියෙනවා. මේ චේතනාව තැන බුදුන්පත් වෙන්න. ඉතින් ඒ වගේම මේ කර්ව් එක අඳින්න පුළුවන් මේ විඥානයේ තියෙන තැනත්. මෙහෙන් ඉඳන් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මේ පැත්තට යනවා කියන එක. ඉතින් මේක ධාරාවක් නෙවෙයි විඥාන ධාරාවක් නෙවෙයි වේව් එක මෙහෙම මෙහෙම යනවා කියන එක. එතකොට ඕකේ ඔය මැද හරිය අපි හිතමු මේ පීක් එකට එන්න ඉස්සෙල්ලා ඕගලන්ගේ තිබෙන්නා ඔයක අපි හිතමු අපි A කියලා ලකුණු කළොත් මේ උඩ පොයින්ට් එක B කියලා ලකුණු කළොත් පීක් පොයින්ට් එක ඔය A කියන පොයින්ට් එක තමයි ඕගොල්ලෝ යම්කිසි කෙනෙක් දැක්කහම වාගේ Tamanට ඇතිවෙන්නා වූ වේදනාවක් යම්කිසි ආහාරයක් දැක්කා දැකලා යම්කිසි වේදනාවක් කටට දාලා හරි යම්කිසි ආකාරයකට ඇති වුණා. ඒ ඇති වුණාට පස්සේ ඉතින් අපිට යම්කිසි වේදනාවක් තියෙනවා. හැබැයි අර මම කියන්නේ මම උඩා කාලේ කැකිලි මාළුවක් කාලා තියෙනවා අවුරුදු 9 10 කාලේ වෙන්න ඇති කියලා මට හිතෙන්නේ දැන්. ඒකේ ගැලුවාම මම කියනවා ඒ වගේ කැකිලි මාළුවක් මේ ලෝකේ කිසිම මිනිස්සෙක් තාම මට හදලා දීලා නැහැයි කියලා. ඒ මොකද මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට කැකිලි හදන්න උයන්න බැරි කමද නැහැ. මගේ ටේස් බඩ්ස් ගිහිල්ලා මට අරකට එක්ක මැච් කරන්න බෑ. එතකොට මම කැකිලි මාළුවක් කාපු ගම මගේ සිතේ තියෙන්නේ අර අවුරුදු 8 10 කාවල තිබිච්ච අවස්ථාව. ඒක ඉතින් ඒකට තුඩු දුන්නා වූ අවස්ථාවලු තියෙනවානේ. ඒ කියන්නේ අපි හිතමු ඔයගොල්ලෝ ගිහිල්ලා ගඟක එහෙම නාලා මෙයා වෙලා හොඳට බඩගිනිය වෙලා අරක ආවහම ඉතින් උයිපු විදිහෙත් වෙනස්කමක් තියෙනවා. ඒකත් එක්කම අරක ආවා කියලා. අන්නේ අගේ උනේ දෙන්නේ. ඒ කියන්නේ මම ගන්නවා මේ කැකිරි කනකොට මගේ බෙස්ට් එක මම ගේනවා. B කියන පොයින්ට් එක තමන් ඉහෙළම පොයින්ට් එකක් තමන්ගේ කියන අභිජ්ජා වෙලා තින්නේ ඒකට තමයි අපි. මගේ මාන්නේ අටවන්නා වූ ඒ පොයින්ට් එක කියන එකට එනවා. එතකොට ඔය මේ මැද්දේ අපි කියන මේ උසස් කරන පොයින්ට් එක ඒක තමයි අපි කියන්නේ මේ මානිය කියලා. ඉතින් ඒක කර්ව් එක මෙතනින් අඳහමත් ඒක එහෙමයි. මම මේ පැත්තට යන්නේ නැතේ. ඒ පැත්ත පෙන්වන්න අමාරුයිනේ. එතකොට මෙතන හැදෙනවා. ඒ මුලින්ම හැදෙනකොට විඥානේ හට ගැනීම කියන එක මේ විදිහට තමයි එතන තියෙන්නේ. එතන මෙතනින් තමයි අපි මාන්නියත් එක්ක ලොකෝ බෙස්ට් මගේ බෙස්ට් එක මම ගේනවා කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ ඔය කර්ම විඥානේ කර්මයක් නේ අපි සකස් කරන්නේ. එහෙම ගලා කියලා කියන්නේ ඒ කියන්නේ දෙවිනි රවුමට මම ගියානේ. ඔය බීපේන පොයින්ට් එක එන්නේ දෙවිනි රවුමේදී. එතකොට දෙවිනි රවුමට මම ගියා කියලා කියන්නේ මම එනවා ඉතින් කර්මයන් කියන එක සකස් කරලා. ඉතින් කැර කෙව්වා කියන එකේ ගත්තනම් තියෙනවා කර්මයන් කියන එක. අනාශ්‍රෝචිතේ කතාව නැහෙනි. කරකවන්නේ නැහැ. කරකවුණා යම් කිසි විදිහකට ඒක තියෙනවා. රහතන් වහන්සේ කරකවන්නේ නැහැ. එතකොට මෙතන මේ කර්ම විඥානීය ගැන තමයි මෙතන මේ පෙන්වන්නේ. නිව සංඥා නා සංඥායතනේ අර බෙස්ට් එක තමන්ගේ පීක් එක. ඉතින් මෙයාව කරන්න යන්නේ නැහැ. එයා මොකද දන්නවා සංස්කාර දෙකක් සමාන වෙන්නේ නැහැ කියන එක එහෙම දන්නවා. ඒක නිසා එයා අලුතෙන් සංස්කාරයන් කරන්න යන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මේ දේශනා කළාම ආයස්මත් ආනන්ද ස්ථිරයන් වහන්සේ භාගතුන් වහන්සේට මේ කාරණේ සැලකලා ස්වාමිනි මේ ශාසනයේ මහානතෙමි මෙසේ පිළිපන්නේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ කර්ම විපාක භවයේ නොවන්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවයේ නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනි මේ මහානතෙමි පිරිනිවේද. ඉතින් බලන්න ආනන්ද හැමතුරු දැනගෙන ඉඳලා තියෙනවා මේ නේව සංඥා නා සංඥා යන කතාව කරාම මේ කර්ම විඥානයේ කතාව තමයි මේ කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ නේද? ආනන්දේ මෙහි මහණෙක් ඇතම් මහණෙක් පිරිනුවම් පාන්නේ. මේ ඇතම් මහණෙක් පිරිනුවම් නොපාන්නේ වදාලේ. ස්වාමිනි යම් හේකින් මෙහි ඇතම් මහණෙක් පිරිනුවම් පාන්නේද? මෙහි ඇතම් මහණෙක් පිරිනුවම් නොපාන්නේ දීට හේතු කවරද? ප්‍රත්‍ය කවරද? ආනන්දේ මේ ශාසනයේ මහානතෙමි මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතේ උපේක්ෂාවට මමයි මාගේ සතුටු නොයි. මම මාගේ කියයි. මම මාගේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ උපේක්ෂාවට සතුටු වන්නා වූ මමය ආදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා වූ උපේක්ෂාවට විඥාන උපේක්ෂාව විඥානී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීමයි. ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිතව මහානතෙමි පිරිනවා පාන්නේ නොවේ කියලා පැවසුවා. එතකොට මෙතනදී පෙන්වන්නේ අර ධානයන්ට ගියා. ධානයන්ට ගිහිලා ඊට පස්සේ ඒක එයා අභිනන්දනා කරනවා. අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති කියලා එයා ඒක ගන්නවා. එතකොට එහෙම කළොතින් එයා පිරිනවම් පාන්නේ නැහැ. ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නා වූ මේ මහානතෙමි කුමක් දැඩිසේ අල්ලා ගනිද? නිව සංඥා නා සංඥායත වදාලේ. ස්වාමිනී මේ මහානතෙම වනාහි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මේ මහානතෙම වනාහි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ. ආනන්දේ මේ යම් නිව සංඥා නා සංඥායතනයක් වේද මේ වනාහි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් බලන්න මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද ශ්‍රේෂ්ඨ භවයයි කියලා. අල්ලා ගන්නවා නිව සංඥා නා සංඥායතන. ඉතින් මේ මනුස්ස ලෝකේ මිනිස්සුયો හරියට ඕක වරදවා කියනවනේ නේද? මිනිස්සුયો කියන මේ මනුස්ස භවය තමයි හොඳම මේක කියලා. ඒක හරියට ඔය චෙයාර්මන් කෙනෙක් කම්පැනි එක ලෝකේ ඔය ගොල්ෆ් ගහනකොට මේ මිනිස්සේ කොහොම හරි ඔයකේ ගාන ගෙවලා කොහොම හරි රින්ග ගන්නවා ඒ ගෝල්ෆ් ක්ලබ් එකට. මොකද අර චෙයාර්මන් එක. ඊට පස්සේ එයා ගිහිල්ලා කයිවරු ගහන්නේ කොහොම? මේ අර චෙයාර්මන් එයාත් අපිත් එක්ක ඉස්සෙල්ලම් කරන්නේ. එයා ගෝල්ෆ් ගහන්න මම හොඳට දන්නවා. ආදී වශයෙන් ඒක දා ගන්නවා නේද? අර එයාව දායාවක දාගෙන ක්ලබ් එකකට දාගත්තා. මේ මිනිස්සයාත් මේ කතාව කියන්නේ මොකද්ද? මේ වීතරාග වීතදෝෂ වීතමෝහිත තථාගතයන් වහන්සේගේ ක්ලබ් එකට දාගෙන. බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ මනුස්ස ලෝකෙනේ. ඒකින්ද අපි තමයි ශ්‍රේෂ්ඨම. තේරුණා. දැනගෙන ඉන්නේ නැහැ මොකද බුදුහාමුදුරුවෝ මෙහි ඉපදෙන්නේ කියන එක. තථාගතයන් වහන්සේ මේ ලෝකෙ ඉපදෙන්නේ මේක බැලන්ස් කරන්න. මේ ලෝකෙ බැලන්ස් කරන්න. බලන්න දැන් බැරි වෙලාවක් බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකයෙන් පහළ වුණා නම් මේ මනුස්ස ලෝකෙ ඉන්න මනුස්සයට මොකද්ද වෙන්නේ? උඩ පනින්න තමයි වෙන්නේ නේ. දිව්‍ය ලෝකේ යනවායි කියලා බුදුහාමුදුරුවෝ ඉන්නවායි කියලා උඩ පනිනවා අර වෙන කරන්න දෙයක් නැත්තේ. මේ මනුස්සයා මෙහි හිටියා බුදුහාමුදුරුවෝ මෙහි පහළ වුණාම ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අර්ථයන් තියෙනවා. නමුත් අර මාන්නේ අධිකම එක්කෙනානේ. නිව සංඥා නා සංඥායතන ලාභිය තමයි මාන්නේ අඩුම එක්කෙනා. එයා ඉන්නේ උඩ මේක. ඒක තමයි ශ්‍රේෂ්ඨතම භවය. භවයන්ගෙන් ගත්තාම. මිනිස්සයා ඉන්නේ මේකේ බොටම් එකේ. පල්ලෙහාටම වැටිච්ච. මෙයාට තමයි මේ ලොකුම මාන්නයක් තියෙන්නේ. ඒක නියට සමාධියෙන් එහෙම ගන්න අමාරු වෙලා ඒවා ඔක්කොම තියෙන්නේ මාන්නේ අධිකකම. මාන්නේ අඩු වෙන ධානතලයන්ගේ උඩට තමන් ගමන් කරනවා කියන එක තියෙනවා. මං කිව්වේ අර කුරුල්ලෙකුට එහෙම ගත්තාම ඕගොල්ලන්ටත් වඩා ඒ මාන්නේ කියන එක තියෙනවා. ඉතින් අපි නිතරම අර ක්ලබ් එකට දාගන්න යන්න හොඳ නැහැ. දන්නේ නැහනේ මොකද ඒක එහෙම වෙලා තියෙන්නේ කියලා නේද? හරියට කියනවා මේක වරද්දලා ඔය විදියට. එතකොට ආනන්දේ මේ ශාසනයේ මහානතමි මෙසේ පිළිපන්නේ මෙන්න. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හිතේ උපේක්ෂාවට මමයි මගේ සතුරු නොවි. මමයි මාගේයි නොකියයි. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. උපේක්ෂාවට සතුට නොවන්නා වූ මම වාගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ එය ඇසුරු කළා වූ විඥානය නොවේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගන්න නැත්තා වූ පිරුණම් පාන්නේයි කිව්වා. එතකොට දැන් අර ඉස්සෙල්ල එකේ බලන්න ඕනේ අර ඉහෙළම භවය නිව සංඥා නාසඤ්ඤායතන කියන එකට ආවා. ඉතින් ඔතන ධර්මය නම් ඉතින් හරි සියුම් වට පේනවා. ඉතින් අර තීන මිද්ද අවස්ථාවේදී ඒ ගලන්න අතහැරලානේ. ඉතින් ඉහෙළට බලපු අයට පේනවා දිට්ඨි ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනවා කියන එක දෙන්නේ නැහැ. මතකද අර පාගුණතා හැම අපි බැලුවා ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැහැ කියන එක. එතකොට අන්නේ தත්ත්වයට ඒ මනස පත් කළා තමයි මේ අපි කතා කරන්නේ. එතකොට ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතී ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරකට භාගතුන් වහන්සේ විසින් ඕගයන් ඈතර කිරීම වදාරනලද ස්වාමිනී ආර්ය වූ විමුක්ෂේ කවරේද ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකදේ මෙසේ කල්පනා කරයි මෙලෝ යම් කාමියොත්ද පරලෝ යම් කාමියොත්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පානෝන ධාන සංඥාවොත්ද යම් ආකින්චන්නායතන සංඥාවොත්ද යම් නිව සංඥා නාසඤ්ඤායතන සංඥාවොත්ද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැඩි ලෙස අල්ලා ගැනීමක් නැතු චිත්‍යාගේ යම් මිදීමක්ේද ඒ අමූර්ති වේ කියලා දේශනා කරනවා. එතකොට මේතෙන්දී බුදුහාමුදුරු පෙන්නනවා මේ ඔක්කොම දේවල් ගත්තා. ආකින්චන්නායතන නිව සංඥා නාසඤ්ඤායතන මුල ඉඳන් අගට එනකම්ම බැලුවා. ඒක අරගෙන පෙන්නනවා මේවා ඔක්කොම සක්කාය ඕන් බොඩි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට මිනිස්සුෙකුට හිතෙනවා සක්කාය කියන හැඟීම කියන එක ඇති වෙනවා. එතකොට මේක සක්කාය කියලා තේරුම් අරගෙන ඒකේ අල්ලා ගැනීමක් නැති වෙනවා නම් මිදීමක් වෙනවා නම් ඒක අමෘතයයි කියන එක බුදුහාමුදුරු පෙන්නනවා. මේකෙන් කියන්නේ මොකද්ද? මෙතන මේ ධර්මයේ සියුම් වට දකින්න ගෙනාට තමයි මේකේ පේන්නේ. මේක විඥාන ධාරාව කියන එක අපි ගමන් කරනවා. දැන් අපි ඉස්සෙල්ල ටිකකට ඉස්සෙල්ලත් බැලුවානේ පරිදේවි වුණාම ශෝක වෙනවා මේ රූපේ ඉඳන් ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මොකද්ද? මෙහෙන් මෙහාට යනවා මෙහෙන් මෙහාට යනවා. මේ පැත්තට ආවනම් මොකද වෙන්නේ? දුක්ඛයකින් තැන්ට ආවනම් ඔගොල්ලෝ ආපහු අර රාග සල්ලෙන් කරකෝල අල්ලලා ගිහිල්ලා ගෙනියනවා කබලින්කාර ආහාරයට. ආපහු රූපේ ඉඳන් මේ පැත්තට යනවා. ඒ කියන්නේ මේක ෆ්‍රේම් එක සම්පූර්ණ වෙලා නේද? ධාරාව ගමන් කරනවා. මේක යන්න යන්න මොකද වෙන්නේ? මේ චේතනාව තියෙන තැනින් හිතන්න ලීක් වෙනවා. මේකෙන් පල්ලෙහාට වතුර පිරෙනවා වගේ. එහෙම නැත්නම් හිතන්න බ්ලොටින් පේපර් එකක් තියෙනවා. වතුර දැම්මහම මොකද වෙන්නේ? බ්ලොටින් පේපර් එකට උරන ඕගලන්ට කියන්න පුළුවන් දාන්නේ වතුර ටික ගිහින් තියෙන මෙන්න මෙතනයි. ඔයා ගන්න බෑනේ. ඉරුවා විතරයි. එහෙමත් නැත්නම් ඕගලන්ට පේනවා මේ සිංක් එකක වගේ එක ටැප් එකක් ඇරියාම වතුර යන කොහෙද යනවයි කියලා කතාව. මේ අර බටේ දිගේ බහලා යනවා නේද? ආන්නේ වගේ මේ එන්න එන්න මේක උරනවා. උරලා උරලා ගිහිල්ලා මේ අහංකාරය මමංකාරය දෙන්න මේ පල්ලෙහා හැංගිලා තින්න අවස්ථෙන් තියෙනවා. මේක ඇතුලේ තමයි මේක ඔක්කොම බහගෙන බහගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙයා තීරුම් ගන්නවා මේ ඔක්කොම මේ විඥාන ධාරාව පවත්තලා මේ සක්කායක් මම හදාගෙන තියෙනවා. අන්න ඒක තීරුම් ගත්තට පස්සේ ඒකේ විඥානයක පිහිටවන්නේ නැහැ. ඉතින් අර උදේ භාවනාවන් බලන කෙනෙකුට නම් අර ඊයේ හැම පෙන්නපු එක ඒක අදත් එක්ක සම්බන්ධ කරලා පෙන්නුවා. ඉතින් හරි ලස්සන්ට පේනවා බැලුවාම. මේක කරකෝල කරගන්නා වූ දෙයක් විතරයි මේක තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. මේ ඇහැ කන නාසය දිව ශරීරේ පුන පුනා ස්පර්ශ කරලා විඥාන ධාරාවක් ගෙනියනවා. ඒ අර වෙන මොනවත් මේකේ ඇත්තේ නැහැ. ඔගේ ওই ධාරාව දුවන දුවන ඉතින් අන්න එන්න එන්න කරපිනවා වගේ තමයි අර. තීන්ත දාන්න දාන්න කළු පාට තීන්තයි රතු පාට තීන්තයි නිල් පාට තීන්තයි ඔක්කොම බ්ලොටින් පේපර් එකේ කලවම් වෙවි ඇවිල්ලා තියෙනවා නේද? බ්ලොට් උනා කියන එකනේ. එන්න එන්න කරප්ුණා ඇරෙන්න වෙන දෙයක් නම් උනේ නැහැ. එnde endama dukkiyat wedi una kiyana eka thamai kiyanna puluwa. Etakota meka amurthayai kiyala meke midimak thiyenada meka amurthay. Anandaye meseyo nahi ma visin kampana ona dhyana samadhiyata hitu pratipadawa desana karanaladi. Akinchanna ayatana samadhiyata hitu pratipadawa desana karanaladi. Nivasanya na sanya ayatana samadhiyata hitu pratipadawa desana karanaladi. E samadhi asulukota ogeyange etara kirima desana karanaladi. Aryu vimokshaya desana karanaladi. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පාව ශාස්ත්‍ර විසින් අනුකම්පාව පොදවා කටයුතු යමක් වේද මා විසින් ඒ ඔබට කරන ලදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වේ ශුන්‍යාගාර වේ. ආනන්දේ ධ්‍යාන කරව ප්‍රමාද නොව පසු පසුතැවිලි නොව මේ ඔබට අපගේ අනුශාසනා වේ කියලා වදාළා. භාගතුන් වහන්සේ මේක වදාළා සතුටු සිත් ඇති ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තා කියලා. එතකොට මේකේ කොහොමද අපි භාවනාව කියන එක කරන්නේ? මේකේ භාවනාව කියන එක කරන්න හැමෝටම භාවනාවන් කරන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි එකේම පටන් ගන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ වචනේ සිහි කරා. අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයාකත මේතම් බාලලාපන බාලයාගේ වචනයකින් සිදුවක් වෙන්නේ. තමන් අන්නේක කෑල්ලින් කෑල්ලට ওই වචන සෙට් එක කියෙව්වත් කල්පනා කළත් තමන්ට තේරෙනවා මේකේ ස්වභාවය මොකක්ද කියන්නේ. ඉතින් එහෙම කල්පනා කරනවා මම ඉන්නේ මායාවේ කෝල් කොටුවේ. මේකේ මේ තුච්චෝ මේකේ අස්සේ මම ඉන්නේ මම මොමර මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් ගන්නවා එළියට පැන ගන්නවා. අන්නේ පළවෙනි කාරණාව ඒකෙන් අර සුභ කියන විමුක්තිය දක්වා යන්න පුළුවන්. ඉතින් Google කොට ආවේ ඉතින් ආහාරනේ දාන්නේ නේද? කබලින්කාර ආහාරය නිසා ඇති වුණා වූ දේ තමයි මේ ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙයා පේනවා මේකේ මේ ඔක්කොම යම්මාකාරයකට කාමයන් කාම සංඥාවන් තියෙනවාද? ඒ කියන්නේ සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට කැමැත්තක් තියෙනවාද? කාමයන් තියෙනවාද? මේ ඔක්කොම ඒ මායගේ Google කොට කාම මායයට යටත් වෙනවා කියන එක කල්පනා කරනවා. මේකෙන් ඇති වෙන්නේ මට ඇති වෙන්නේ අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භය. මේක තේරුම් අරගෙන තමා මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය. ඊළඟට දෙවෙනි කාරණේට පෙන්නනවා මේ 2B diagram එකේ තියෙන විදිහටම මේක මේ කාම සංඥා කියන්නේ ඔක්කොම ඇති වෙලා තියෙන මේ දික්ටි අනුසය පාර දෙකේ දික් කරනවා. දික් කරාම කබලින්කාර ආහාරය. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. එතකොට එහෙනම් ධාතු මනිස කාර්ය නේද? එතකොට මේක ධාතුයි කියන එක වශයෙන් මම කල්පනා කළා සතර මහා භූතය. ඒ සතර මහා භූතයේ ඒවා නිසා පවතිනා වූ රූපයයි කියලා ගත්තායින් පස්සේ ඉතින් කාම සංඥාවක් නැහැ. රූප නැත්නම් කාමයේ හෝ කාම සංඥා නොවන්නේය කියන එක යාට තේරෙනවා. තේරලා ඊට පස්සේ ඒ කියන්නේ මේ පැත්තේ තිබෙන රූපය නිසා තමයි මේ පැත්තේ තියෙනා වූ ඒ සංස්කාරයන් සකස් වෙලා තියෙන්නේ. ඒක භාවිතා කළාම යාට ඉතින් ආකාස සංඥායතන වැනි ධානයන්ට ගිහිලා ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා අර කාරණා 8ක් බැලුව කාමයේයි කාම සංඥාවයි රූපයේයි රූප සංඥාව. ditta dhamma samparayika. දැන් තියෙන එකයි පස්සේ එකයි වශයෙන් කල්පනා කරලා මේව අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාබිනන්දති නාබිවතති නාජෝසායති ditta කියලා එහෙම ගත්තාම යාට පුළුවන් වෙනවා අර විඥානං ඡායතනෙ කියන. ඒක තමයි අර තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා එතනින් පෙන්වනවා. ඊට පස්සේ මෙයාට කල්පනා වෙනවා දැන් ඉතින් මෙයාට වේදනාවක් තියෙනවා හයවෙනි ධානයේ සහගත වේදනාව. එතෙන්දි බැලුවා ඒ ආකින්චන් ආයතන සමාධිය කියන එක ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියලා. මොකද මේ කම්පිටිෂන් එක දිනන්න බෑ. රූපයත් එක්ක ඉඳලා දිනන්න බෑ. මම හොද්දක් හොඳයි ගුවාම තව කෙනෙක් ඉන්නවා ඊට වඩා හොඳයි හොද්දක් ගන්න. මම පළවෙනි ධානයේ හොඳයි ගුවාම තව කෙනෙක් කියනවා දෙවෙනි ධානයේ ඊට වඩා හොඳයි කියලා. ඉතින් මේ වාගේ ධානයෙන් ධානයට කියලා හයවෙනි ධානයට එනකන් ආවනම් එයාට පේනවා මේ සාරම්භය කම්පිටිෂන් එක. මේක දිනන්න බැරි නම් මම කැමති ඒක නිරෝධ වෙලා යනවා. වේදනාව ගැන දිනන්න බැරි නම් ඒ වේදනාව ගැන හදන්නා වූ චිත්ත සංස්කාරයෝ ඒ වේදනාව නිරුද්ධ වෙලා යනවා නම් හොඳයි කියන එක එයා කල්පනා කරනවා. එතකොට අන්න ඒක නිසා ඒතං සන්තං ඒතං පනීතං ආකින්චන් ආයතනං කියලා එයා හත්වෙනි ධානයට යනවා. ඉතින් උතන රජ්ජත්තරතු සමාහිති වික්කේප පටිසහරණං කියන එක මෙනෙහි කරනවා නම් වටිනේ. ඒ කියන්නේ කිසිම හේකින් මට ඉන්න බෑයි කියන එක. එතෙන්දී තවත් ගැඹුරට ධර්මයේ තමන්ට යනවා. එතකොට ඒක ඒ අවස්ථාවේදී තමයි ඕගොල්ලෝ මෙන්න මේ පස් හතරින් සයිඩ් එකෙන් අහංකාරය නිසා මමංකාරය ඇති වෙන එක කල්පනා කළා. එතනින් ඕගොල්ලෝ එනවා මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකට. මෙන්න මේ කාරණා තුන නිසා මේ ඩයග්‍රෑම් එකේ ඇකිලිම කියන එක. මේක ඉහළ වූ ධර්මයක් මෙතන මේ පෙන්වන්නේ. ඒක තමන් කල්පනා කරලා බලනවා. ඉතින් මේ කාරණා තුරනේ අපිට ඕන වෙන්නේ. මොකද්ද මේ පෙර වූ මෝහය? දෝෂ සහිතෝ ජීවත් වීම. පානාති පාතේ. ඊළඟට ආපහු පේනවා දැන් අවිද්‍යාව. ලෝභ සහිතෝ ජීවත් වීම. ඒ කියන්නේ අදත්තා දානේ වගේ දේවල් කරගෙන ජීවත් වෙනවා. ඒකෙන් එනවා තමන්ට අදින්නා දානීය කියන එක. එතකොට නිතරම බලන්න මෙතනින් පටන් ගත්ත වම් අත පැත්තට ගියා දකුණ පැත්තට ගියා. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම. මේ කියන්නේ රෝගී සංඥාවන් මගේ කියලා ගත්ත ආකාස සංඥායතන වැනි සංඥා මෙතනට වැටෙනේ ඕකාරයනේ. එතකොට ඒකෙන් පානාති පාතිය කියන. ඊළඟට මෙතන මේ තුන්වෙනි ලයින් එක කාමයේ වර්ධවා හැසිරීම, කාම සංඥාව එහි ඇලීම අබිනිවේෂය කියලා. ඉතින් මෙන්න මේ තුන් ධර්මයෝ නිසා පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යබිනිවේෂ කාය ග්‍රන්ථි ඇතුළට ඇදෙනවා කියන එක තමයි මෙනෙහි කරන්නේ. ඒක සඳහා තමන්ට භාවිතා කරන්න එනවා විඥානාහාර පාර. විඥානාහාර පාරේ කාරණාවන් දෙකක් නෙමෙතන අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ. කාරණා තුනයි තියෙන්නේ නේද? අවිද්‍යා යෝගයයි, ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථයයි, 1.3 මෝහය කියලා කියන්නේ අවිද්‍යා ආශ්‍රය කියන්නේ. ඉතින් ඒතෙන්දී ප්‍රසන් මූමන්ට් එකේදී තමයි මේක ඇදෙන්නේ. තණ්හාව මගේ. අර වගේ උදාහරණේ මිනිස්සෙක් දැක්කා. ඒ මිනිස්යාගේ හුළඟවත් මට වැදුනේ නැහැ. මම සුබයි කියලා ගන්නවා. එතකොට අන්නේ අවස්ථාව කමං කල්පනා කරනවා. එහෙම නැත්නම් අර පෝතිලි සූත්‍රේ බල්ල මස් කට්ට දාපු ගම මොකක්වත් හිතන්නේ නැතුව දිව්වා නේද? අන්නේ අර්ථයෙන් තමං කල්පනා කරනවා. එතකොට එතන ලෝභ දෝෂ මෝහයකේ අර ලනුව දාලා අදින්නේ. අදිනකොට මෝහයකේ සම්පූර්ණයෙන් මේක ඇදිලා එනවා. එතකොට මෙතනදී අදිනකොට නිතරම හිතන්න මේ උඩට ලනුව ගිහිල්ලා අවිද්‍යා ආශ්‍රය හරහා, අවිද්‍යාව යෝගේ හරහා තමයි මේක අදින්නේ. එතකොට දැන් මේක ඇකිලෙනවනේ නේද? මේ පැත්තේ තියෙන ටික මෙහාට එනවා කියන එක තියෙනවා. අවිද්‍යාව යෝගයෙන් එනකොට ඉතින් ආපහු අපිට පේනවා. මේක නිසා ලණුවක් දාලා පරාමාස කාය ග්‍රන්ථයට අවිද්‍යාව යෝගේ හරහා ලණුවක් දාලා ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථේ ඉඳන් අදිනවා වාගේ. එතකොට Tamanට පේනවා මේක ඇදිලා එන ස්වභාවය. මොකද අවිද්‍යාව යෝගයෙන් පස්සේ ඕගලන්ට එන්නේ ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථේ. ඊළඟට අභිනිවේෂ අවස්ථාව. මෙන්න මේ තුන් ධර්මයන් අපි මෙනෙහි කරන ප්‍රසන්ට් මූමන්ට් එකේ මට මේක තමයි සිද්ධ වෙන්නේ කියන එක. තණ්හාව මගේ වෙන්නව ක්‍රියාවලිය. ඉතින් ඒකේ අනිත් පැත්තටත් බලන්න පුළුවන්. මම මේක ගත්තට පස්සේ කෑවනම් අර හරකම ඇමරුවා වාගේ. ඊට පස්සේ ආපහු ඉදන් සත්‍යයේ තියෙන එක ස්ටෑම් කළා. ආ මේක බොහොම හොඳයි කියලා ස්ටෑම් කළා යවනවා පරාමාසයට. එයා දැන් වරදව වටහා ගන්නවා. ඒකනේ තියෙන්නේ. අන්නේ කාරණා ටික හොඳට පරිස්සමින් බලනවා. අන්නේ එකයි මේකේ වටිනා වූ ධර්මයෙන්. ඉතින් ඊළඟ කාරණාවට ඔගොල්ලෝ කලිනුත් කරපු භාවනාව. ශුන්‍ය මිදන් අත්තේනවා අත්තේනිනු අනිත් එනම් දුක්ඛනම් විපරණාවට පත් වෙනවනම් මගේ කියලා ගන්න වටිනවද කියන එක. තුන්වෙනි භාවනාව නෙමෙයි ඊළඟ භාවනාව හැටියට තියෙන්නේ අර අනාශ්‍රෝ චිත්ත භාවනාව. මතකයිනේ ඒක නේද? මොකද්ද කලේ? පරිදීවි ඉඳන් ශෝකයට යන්නේක. ශෝකයේ ඉඳන් අපි යනවා දෝමනස්සේ. දෝමනස්සෙන් දුක්ඛය. එතකොට පල්ලෙහෙන් යන එක අපි එකයි උඩ එකයි අපි බලනවා. අපි එක ඒ කිව්වා කබලින්කාර ආහාරයෙන් ඉඳන් සංඥාවට යන එක. දෙක ඒ කියලා කිව්වා පරිදේවි ඉඳන් ශෝකෙට යනවා නෙමෙයි දුවන. ඊට පස්සේ සංඥාවෙන් ඉඳන් චේතනාවට යන එක අපි කිව්වා එක B කියලා. මේ පැත්තෙන් කිව්වා ශෝකේ ඉඳන් දෝමනස්සේට යන එක 2B කිව්වා. අන්න ඒ අවස්ථාව තමයි ටික අමාරු මෙනෙහි කරන්න. ඒ කියන්නේ එතෙන්දී අර මාන්නේ වේල්ල කැඩිලා මාන්නේ දින කෑල්ල බලපානවා. ඊළඟට චේතනාවෙන් ඉඳන් විඥාණයට යනකොට ඒක අපි කිව්වා 100 කියලා. මෙතන අපි දෝමනස්සේ වෙනකොට අපි ගන්නෝ ප්‍රියේ විප්පයෝගේ. ප්‍රියේ විප්පයෝගේ ඉඳන් අපි දුක්ඛයට යන එක මෙනෙහි කරනවා. එතකොට මෙතන මේ චේතනාවේ අර්ථ දැක්වීම අන්නේ පොයින්ට් එකට නිකන් මනස ඇවිල්ලා චේතනාවේ අර්ථ දැක්වීම තමයි මෙනෙහි කරනවා. ඒකෙදි පෙන්නනවා කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. මොකද්ද අපි අජෝ සංඥා අල්ලගෙන ඉන්නේ? භවය. ඊළඟට අපි භාවිතා කරන්නේ ඩිවලොප් කරන්නේ මොනවද? රූපාගය, වේදනාගය, චේතනාගය. අන්න දැන් Tamanට පේනවා ටී කප් එක. ඊළඟට කල්පනා කරනවා මේ ටී කප් එක ඇතුලේ තියෙන එක මොකද්ද? අපි මේකේ සංයුක්ත වෙලා තියෙන රූපාගයයි වේදනාගයයි සංඥාගයයි කියන එකයි. එතකොට මේ සංඥාව ගැන විමසලා බලනවා ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මොනවාක්වත් තියෙනවද? ඔන්න ඕකයි ප්‍රශ්නේ විසඳලා බලන්න. එතෙන්දී පේනවා මේ කතාව අපි මේ සුඛයි කියලා අපි කියනෝ මුසාව දෙකක් එකහොක් කරලා ඇදිලා තියෙන්නේ. සුභයි කිව්ව මුසාව, අසූචි ගොඩකට මං සුබයි කිව්ව පළවෙනි මුසාව, ඒක නිත්‍යයි කියලා කතා කළා දෙවෙනි මුසාව. මුසා දෙකක් එක්කලා සුබයට නිත්‍ය එක්කව කරලා සුඛයි කියනවා. එහෙනම් ටී කප් එකේ මගේ ටී කප් එක හිස්, මේක ඇතුලේ මොනක්වත් නැහැ. අන්න ඒ වගේ එකක් භාවිතා කළා තමයි මම මෙන්න මේ හැන්ඩල් එක හදාගත්තේ කියන එක තමන් කල්පනා කළාම සිත නතර වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි භාවනාව. ඉතින් එතනින් එහා පැත්තේ බුදුහාමුදුරු පෙන්නනවා නිව සංඥා නා සංඥා යතනි අර කර්ම රැස් කරනවද තීන මිද්ද අවස්ථාව. තීන මිද්ද අවස්ථාවට ආවා මෙතනින් එහා පැත්තේට අවිද්‍ය ආශ්‍රයටත් ඇවිල්ලා තියෙන මේ දිට්ඨි ආශ්‍රයටත් ඇවිල්ලා තියෙන. එහෙමනම් මම තවදුරටත් යන්න ඕනි දර නිව සංඥා නා සංඥා යතන ලාභියාගේ පතේ එක්ක අර කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් හරි ලස්සන දෙයක්. එතකොට ওই විදිහට කැලෙන් කැලට ගිහිල්ලා බුදුහාමුදුරු පෙන්නන මේව ඔක්කෝ මේ සකස් කරා වූ දේවල් මේවට තමයි මේ සක්කාය වෙලා තියෙන්නේ. මේක මේක විඥානේ මේක බැසගන්නේ නැත්තම් විඥාන ධාරාව දුවන්නේ නැත්තම් බ්ලොටින් පේපර් එකට උරන්නා වූ දෙයක් නැහැ. එහෙනම් ඉතින් මොකක්වත් ආපහු ඉපදෙන්න හේතුවක් ඇත්තේ නැහැයි කියන එක තියෙනවා. එයා ඉපදෙන්නේ නැහැ. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව.